أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف المرسلين وعلى آله وصحبه ومن تبعهم بإحسان إلى يوم الدين. സഹോദരയാണ് അബ്ബാസ് സഹോദരയ അഖലു അദനിന മുഴുവട്ട് സഹഭാഗി വസിക്കുന്ന സഹോദര സഹോദരിയും ഒരു സമയത്ത് അള്ളാഹുഗെ സാമയ ശാന്തഭാവയിലെ ദൈവ അസ്ഥിക്കും. അത്യാവശ്യം അത് സാക്ഷാവത്ത് രാജ്യത്തിന് മാതൃകാവ് ഇതാമസ് ഖാലിന മാതൃകാവ് കത്തിയത് സ്ഥലക്കണ്ടുള്ള മുഖദ് അത് നോയക്കുത്ത് മത്മതാന്തര ഇതിരിപ്പറ്റുള്ള നോയക്കുത്ത് അദഹസ് ഉദഹസ് ഇതിരിപ്പറ്റുള്ള നോയക്കുത്ത് മകപ്പിങ്ങൾക്ക് മിനിസ ലക്വല കൊഹദയാണി മുനോദക്കറാണി ജനഭാവ തേരും ഗണിമത് അപോസത് മങ്ങുളാവു തത്വകട്ട മിനിസ പത്യസിന് ഭവ പത്യസിന് ഭവ അപകൗരു ദക്ഷിണവ അതി അദ്ഭുത സത്യ മിനിസായി ജീവിതയാണ് കുമക്ത് ഈ പരമാർത്ഥ മുഖദ് ബാഗി ദേവാജന് ഹെമ മനുഷ്യന് കൊണ്ട് ഹാറ്റി ജനകാന്തു ഏ അവബോധയ നത്നം ഏ ഭവ തേരും ഗത്യ നത്നം മനുഷ്യാട്ട് സി ജീവിതയെ എതിരി ഗമന സാർത്ഥകളെസ് സലസും കരകണ്ട് ധരിയണ ഏ അവസ്ഥാവേദി തമായി മനുഷ്യ സമഹാര അസ്വാഭാവിക സിദ്ധിങ്ങൾക്ക് മുഹുന പാണ്ട സിദ്ധവിന സമഹാരു സദാചാരാത്മകാറ്റിൻ തിരിഞ്ഞുകൊണ്ടുള്ള സമഹാരുന്റെ ഗതിഗുണ സമഹാരുന്റെ ചറിയാവൻ ഏസിയല്ല പരിഹാനിയുടെ പറ്റുന്നു ഇവാക്കുന്ന സമഹാരുന്റെ പൌ ജീവിതത്തെ വിതറും കണ്ട് പട്ടം കണ്ടു സമാരു സിയ ജീവിനസാഗനിയമിട്ട് പോവാ പെലമിനോ നിയമത്തെ ഹേതു സമൻ ജീവാത്മന്നെ മുഖട്ട് തെറ്റിയെന്ന് ഭവ ഈസിലേസ് അവബോധ നുക്കരതനിയമം ഏനിസാമ മേ മാതൃകാവ് കാലീന വസേൻ ഇതാ വെടകത്കമ ലബണ ഭവ അതിന് സ്ഥല കണ്ടപ്പോ ദൈവം പിന്നിവന്ത് മത്തെ നടന്ന വിശ്വാസയെ പുരാണ മിനിസാത്തുല് സഹജയന്മ തീരുതയ പുരാണ നിലയിൽ നവീന മനുഷ്യാത്തുള്ള സഹജയന്മ തീരുതയ സ്വാഭാവിക വശയന്മ മനുഷ്യാത്തുള്ള തീനവ യാം കിസി മഹാനുഭാവ സമ്പന്ന സമൻസ ഇഹല യാം ദയാ പിന്നിവന്ത് വിശ്വാസയ ഇത് കാട്ട അകാമത ഗമന്ത ബഹ മിനി സിത്തുലി ഏത് കാഗേ സിത്തുല തീറ്റ ഇസ്ലാമിയ ഇതിഹാസ അണുവ നൂവ് അത് അപട ലഭന ഇതിഹാസ അണുവ മനുഷ്യാകെ ജീവിതക്ക് അപ്പി നൃത്യമുക്കലോ അപിത്തെ പേന ഗജി സമാജ് വ്യാപിക്കാന്നെ മിനിസ മനുഷ്യ എക്കാലേക്ക് അധ്യാപനം ലഭുവ ഏകാലത്ത് അപിച്ച ഉഗർന്നുള്ളതുന്ന എത്ര യുഗേക്ക് മനുഷ്യ ഹെറ്റിയലു വാണരെ ഇതിന്റെ പശ്ചിതമായി മനുഷ്യ കുണാല് ഏ മനുഷ്യക്ക് വെച്ചിക്കാലേതി അറ വ്യക്തങ്ങളാകെ അശിഷ്ട ജീവിത ഗതകളാൽ ഇതിന്റെ പശ്ചിതമായി മനുഷ്യ සමාජ ජීවිතයට පුරුදු වෙලා දැන් ඉන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා. දැන් මේ ඉතිහාසය අනුව බලමු. මේ ඉතිහාසයේ අපි බලනවා කාන්තාරවල නැත්නම් මහා වනාන්තරවල ජීවත් වූ මිනිස්සුය තුළ යම්කිසි බියක් යම්කිසි ගෞරවයක් තිබුණා යම් බලවේගයක් ගැන. මොකද මිනිස්සුයා හිතාගෙන ඉන්නවා අද මං යම්කිසි වැඩක් කරන්න ඕනේ කියලා. ඒ වුණාට ඒක කෙරෙන්නේ නැහැ. දදාස් ගාලා වහිනවා. නැත්නම් මිනිස්සුයා දකින්නවා තමන්ට ගයක් හදන්න ඕනේ කියලා. ඒ වුණාට විශාල ගල් පර්වත තියෙනවා දකින්නවා. මේ වාගේ මිනිස්සුයා තමන්ගේ අත්වලින් තරන්ට බැරි තමන්ට ඉහළින් යම්කිසි බලවේගයක් විසින් කරනු ලබන යම් යම් දේවල් දිහා බලනකොට මිනිස්සුයා හිතාගත්තා මට ඉහළින් කවුදෝ ඉන්නවයි කියලා. මොකද්ද ඔය තියෙනවයි කියලා. ඒ නිසා තමයි මිනිස්සුයා සූර්යයාට වන්දනා කළේ. හිරට හඳට දැනුම් පිටුම් කරන්න පටන් ගත්තේ. මොකද මිනිස්සුයා හිතුවා මේක මට ඉහළින් තියෙන දෙයක්. මට මේවට ලං වෙන්න බෑ. මේ වාගේ හැසිරීම තීරණය කරන්නේ මම නෙවෙයි. මිනිස්සුන්ට බෑ ඉර පායන්න නැතු නවත්තන්න. හඳ පායන්න නැතු නවත්තන්න බෑ. රැස්ස වහින්නේ නැතු නවත්තන්න බෑ. අනික මිනිස්සුන්ට ඕන වෙලාවක වහින්නෙත් නැහැ. ඒ වාගේ මිනිස්සුන්ට ඉහළින් යම්කිසි ස්වාභාවික බලවේගයක් තිබෙන බව මිනිස්යාගේ සිත් තුළ කා වැදී තිබුණා. ඒ නිසාමයි ගල් වලට වැන්දා, ගස් වලට වැන්දා, පර්වත වලට වැන්දා, ඉරට හඳට හැම දෙයකම වඳින්න පටන් ගත්තේ. මේක මිනිස්යා තුළ තිබිච්ච ඒ ස්වාභාවික ගති ලක්ෂණයේ පිළිබිඹුවක් හැටියට එසේ සිද්ධ වුණා. ඒ නිසා දෙවියන් පිළිබඳ සංකල්පය කිසියම් වැරදි ආකාරයකට හෝ මිනිස්යාගේ සිත් තුළ පරිපදීමේ තිබුණ බව අපිට මේකෙන් ඉතාමත් ලස්සනට අවබෝධ වෙනවා. ඊට පස්සේ තමයි ආගම් ධර්ම උපත ලැබුණේ. ලෝකේ පවතින ආගම් කීපයක් තියෙනවා. එහේ ආගම් සමහර බලවේග මුල් කරගෙන ඒවට දේවත්වය ලබා දීලා ඒවා අගහනවා. දැන් උදාහරණයට අපිට පේනවා ලෝකේ සිදුවීම් තුනක් සිදුවෙනවා. ස්වභාවිකවම සිදුවීම් තුනක් සිදුවෙනවා. එකක් ඇති වෙනවා. ඒ කියන්නේ ඉපදෙනවා. මිනිස්සු ඉපදෙනවා. ඊළඟට මිනිස්සු ජීවත් වෙනවා. ඊළඟට නැහෙනවා, මැරෙනවා. දැන් මේක මිනිස්සුන්ට පමණක් නෙවෙයි සතුන්ටත් එහෙමයි, ජස්කොලන් වලටත් එහෙමයි, ඕනම දෙයකට මේක පරිණම ගැලපෙනවා. එතකොට මේ සිදුවීම් තුන ලෝකයේ ඉතාමත් වැදගත් සිදුවීම් තුනක්. ඉපදීම, ජීවත් වීම, වෙනසීම. නැති වීම. දැන් මේක කාටවත් වළක්වන්න බෑ. දැන් අපි අපේ ඉපදීම අපිට වළක්වන්න බැරි වුණා. අපේ මරණය අපිට වළක්වන්න බෑ. අපිට ටිකක් තල්ලු කරන්නත් බෑ, පොඩ්ඩක් ඉස්සරට දාගන්නත් බෑ. ඒ වෙලාවට අපි මොනව කරලා හරි මැරෙනවා. ඒ නිසා මේ සිදුවීම් තුන මිනිසාගේ ශක්ති ප්‍රමාණයෙන් ඉහළ නැත්නම් ඔබෙන් නිසි යම්කිසි බලවේගයක් මගින් මෙහෙයවන බව මිනිස්යා හොඳට අවබෝධ කරගන්නවා. ඒ නිසා තමයි Hindu ධර්මයේ තියෙනවා, Hindu ආගමේ තියෙනවා උපත දෙන්නේ යම්කිසි දෙයක් මවන්න, හදන්න දෙවි කෙනෙක් බ්‍රහ්මයා. ඊළඟට ජීවත් වෙන මිනිසුන්ට ආධාර උපකාර දෙන්න කෙනෙක්. ඊට පස්සේ මනුස්සයාගේ ජීවිතය නැති කරන්න කි. ඉතින් මරන්න කියන්නේ මිනිමරු නෙවෙයි ජීවිතය අවසන් කිරීම. ඒ බලය ඒ සිදුවීම් තුන මුල් කරගෙන ඒ බලවේග තුනක් හඳුනාගෙන ඒ බලවේග තුනක් කෙරෙන්නේ අන්න අහවලා විසින් කියලා මිනිස්යාට අවබෝධ වෙන ආකාරයට නමක් දාලා දීලා ඊට පස්සේ මිනිස්යා පෙළඹුණා මල් කියලා බිලි පූජා කරලා හැම දෙයක්ම කරලා වැඳුම් පිදුම් කරන්ට ඒ බලවේගවලු. ඊට පස්සේ ඒවා මුල් කරගෙන යම් කිසි ආගමක් ධර්මයක් සිද්ධාන්තයක් දර්ශනයක් දියුණු. මෙන්න මෙහෙමයි ඒ ආගම්වල මුල අපිට හොයන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ හොයාගත්තා මේ මිනිස් ඔක්කොම ඉන්නේ එකම මුලක් පිට. මේ හැමෝම මේ මුලට ආපහු යන්න ඕනේ. ඒ ආත්මයට සංකලනය වෙන්න ඕනේ. නැවත ගිහිල්ලා එක් වෙන්න ඕනේ කියලා ඒ ආකල්පයෙන් පස්සේ වර්ධනය වියාවා. ඒක බෞද්ධ ආගමේ තිබෙන නිර්වාණ පිළිබඳ නිබ්බාන පිළිබඳ ඒ සංකල්පය හා සම්බන්ධයි. මොකද මිනිස්සු හිතන්නේ ජීවිතයන් කල් දෙවලා මේ ජීවිතේ වැරදි සිදුනොත් නැවත ඉපදිලා නැවත ඉපදිලා නැවත ඉපදිලා අන්තිමට ඒ නිර්වාණ තත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් ඉපදෙන්නේ නැහැ කියලා. හින්දු ආගම කියන්නේ පරමාත්මාව කියන ඒ ආත්මයට එක් වෙන්න කල හැමදාම නැවත නැවත ඉපදෙනවායි කියන එක එකම මූලයේදී එකම ආරම්භයේදී පටන් ගත්ත ආගම දෙකක් කියලා අපිට තේරෙනවා මේක. නැත්නම් දර්ශන දෙකක් කියලා. ඒ නිසා මෙතනින් තෝරගත්ත අවබෝධ කරගත්ත මිනිස්යාගේ ඥාණය, මිනිස්යාගේ ශක්තිය, මිනිස්යාගේ බලය යම්කිසි ආකාරයකට සීමා වී තිබෙන බව. ඒ සීමාව තුළ තමයි මිනිස්යා කවදත් වැඩ කළේ. ඒ සීමාවෙන් ඔබට යන්න මිනිස්යාට හැකි වුණේ නැහැ. දැන් මිනිස්යා යම්කිසි බලවේගයකට වැඳුම් පිදුම් කරන්න ඉදිරිපත් වෙනයි ඒ බලවේගය තමන්ට ඉහළින් පවතින බවත්, තමන්ගේ සීමාවන්ට ඉහළින් පවතින බවත්, තමන්ගේ බලහීනත්වයට ඉහළින් පවතින බවත් ඒ පුද්ගලයා විශ්වාස කරපුවාමද ඒ විශ්වාසය පදනම් කරගෙන තමයි එයා ගල් වලට, මුල් වලට, ගස් වලට, පඳුරු වලට නැත්නම් ඉරට, හඳට ස්වභාවිකව පවතින දේවල් වලට අදහන්න පටන් ගත්තේ, වැඳුම් පිදුම් කරන්න පටන් ගත්තේ, දේවත්වයේ දීලා සලකන්න පටන් ගත්තේ. ඒ නිසා අපිට මේ ඉතිහාසය හොඳට තේරෙන්නේ කොතනින්ද පටන් ගත්තේ කියලා. හැබැයි ඉස්ලාමීය ඉතිහාසය මීට පොඩ්ඩක් වෙනස්. මෙහෙම ඉතිහාසය ඒක කියන්නේ නැහැ. මොකද්ද? අපි කියන්නේ දෙවියා මනුස්සයව මැව්වා, මවලා නිකන් වනාන්තරයේ ගිහිල්ලා දාලා තමුසෙ තමුසෙක දෙවියා හොයාගන්න කියලා අත්හැරලා යන්නේ නැහැ. ඒ මනුස්සයාට මනුස්සයාගේ ජීවිතය කියන්නේ මොකද්ද? මනුස්සයා ජීවත් වෙන්නේ මොකටද? ඉපදුනේ කොහොමද? ඉපදින්නේ මොකටද? ජීවත් වෙන්නේ මොකටද කියලා අවබෝධ කරලා දීලා දෙවියන් කවුද? දෙවියා වෙනුවෙන් අපි කළ යුත්තේ මොකද්ද කියන දේවල් කියා දෙන්න නබිවරයෙකුත් පත් කරලා ඒ නබිවරය ඇවිල්ලා සමාජයෙන් සමාජයට, කාලයෙන් කාලයට ඇවිල්ලා මිනිසුන්ට පහදා දුන්නා කියලා තමයි අපේ ඉතිහාසය කියන්නේ. මිනිස්යා කවදාවත් මංගුලාවේ වනාන්තරවල ගල් මුල් වලට වැඳුම් බිඳුම් කිරීමේ තත්ත්වයකට පත් වෙලා තිබුණේ නැහැ. ඒ වුණාට මිනිස්සු මේ ආගම් දහම් අත්හැරලා දාලා මේවට පිටුපාල තමයි මෙවැනි මංගුලාව සත්වයන්ට, මෙවැනි නොමගදී සත්වයන්ට පත් වෙන්නේ කියලා අපේ ඉතිහාසයේ ඉතාමත් හොඳට මේ පිළිබඳ විස්තරයක් කර දෙනවා. දැන් ඊළඟට ආවා විද්‍යාව කියන දෙයක්. විද්‍යාව කියන්නේ ඥානය, දැනුම. විද්‍යාවේ මොකද කිව්වේ අපිට? දෙවියෙක් දෙවියෙක් ගැන විශ්වාස කිරීම විද්‍යාවක් කියලානේ. බොරුව. දෙවියෙක් ඕන එකක් ඉන්නවද? ඒ කවුද? මිනිස්යාට කරන්න බැරි දේවල්ද? විද්‍යාව ආවට පස්සේ, සාක්ෂණ ආවට පස්සේ දෙවියන්ට විද්‍යාවක් කරන්න බැරි වුණායි කියලා. දැන් උදාහරණ දෙකමකෝ. දැන් මිනිස්සු මං කිව්වා මිනිසුන්ට අවබෝධ කරගත නොහැකි, මිනිසුන්ට තේරුම් ගත නොහැකි, තමන්ට ඉහළින්, තමන්ගේ ශක්තියට ඉහළින් කෙරෙන යම්කිසි මහානුභාව සම්පන්න සිද්ධීන් පිළිබඳව විමතියටපත් මිනිස්සු ඒවට වැඳුම් පිදුම් කරන්න පටන් ගත්තා කියලා. අර්ණාකර නිස්සබ්ද වෙඳලමයි. ඊට පස්සේ විද්‍යාව ඇවිල්ලා ඒක විග්‍රහ කරලා පෙන්නුවා. මොකද්ද වෙන්නේ ලෝකෙ? මිනිස්සු බැලුවා එයා වපුරලා මේ ගොයම් හිටවලා ඔක්කොම කරලා බලාගෙන හිට වහිනකල් දැන් වහින්න ඕනේ කියලා පොල් ගැහුවා පූජා පැත්තටව ආරව කළා මෙව කළා සමහරට වැස්සින සමහරට වැස්සා එතකොට මිනිස්සු හිතුවා මේ වැස්ස කියන දේ අපි හිතන හැටියට එන්නේ නැහැ ඒක උද තියෙනවා යම් කිසි බලයක් ඒකෙන් තමයි මේ වැස්ස ලැබෙන්න ඕනේ අපි කන්ට බොන්න ඕන නම් අපි ආහාර බුද්ධි විඳින්න ඕන නම් ওই වැස්ස එන්න ඕනේ ඒ වැස්ස එන්න ඕන නම් ඒ බලයට අපි මේ ඉල්ලන්න ඕනේ අපි කන්නලව කරන්න ඕනේ ඒක දෙන්න කියලා එතකොට විද්‍යාවවිල්ල කිව්වා මේ වැස්ස කියන්නේ ඒ හැම මෙසේ මේ ඉස්සර විදියක් නෙවෙයි ඒක සූර්ය රශ්මියට ඇලදොල ගංගාවල තියෙන මුහුදවල තියෙන වතුර වාෂ්ප වෙලා උඩට ගිහිල්ලා ඊට පස්සේ නැවත එය මේ ඒ වාෂ්ප වලට මොකද මේ සීතල වෙලා නැවත එය පොළොවට පත් වෙනවා වර්ෂාව හැටියට මේක වඳින්න පුතන්න මොකද තියෙන්නේ ඉස්තරේ වල දෙවියෙක් නැහැ එතන දෙවියෙක් කොහොමද මේක කරන්නේ එතකොට බලද මිනිස්සු ඇහිතු ඕවා ඇත්ත තමයි විද්‍යාව ආවට පස්සේ මේ සිදුවීම් ගැන විස්තර කරලා තියෙනවා එතකොට මොකටද දෙවියෙ දැන් මිනිස්සු උපන්නේ කොහමද අපි හැමෝම දන්නවා මිනිස්සු උපන්නේ කොහමද කියලා දැන් අපිට දන්නවා මිනිස්සු මැරෙන්නේ කොහමද කියලා දැන් මේක සාමාන්‍ය ස්වභාවික සිදුවන දේවල්. මේක දෙවියෙක් ගෙනල්ලා ඌ තමයි කරන්නේ මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා බය වෙන්න දෙයක් නැහැ. ඒක මිත්‍යා අදහසක්. මනුස්සයාට විද්‍යාව නැති, විඥානය නැති, ඥානය නැති, දැනුම නැති කාලයේ අදම මෝඩ කාලයේ මිනිස්සු එහෙම කල්පනා කළා. දැන් විද්‍යාව ආවා, විද්‍යාව කළා, දෙවිය නැති වුණා. කියන විශ්වාසය විද්‍යාව අපට කියලා දුන්නා. ඒ වුණාට ඒවා කියලා දීපු කිසිදු විද්‍යාත්මකවරේ විද්‍යාඥයෙ අදව නතුරු ජීවත් වෙලා නැහැ. මොකද්ද? ඒගොල්ලගේ ජීවිතයේ ජය ගැනීමට, මරණය ජය ගැනීමට ඒ විද්‍යාවෙ හැකියුනේ නැහැ. ඒ නිසා ඒ විද්‍යාඥයන්ට උරිමුත් යම්කිසි බලවේගයක් තිබිලා බොහොම පිළිගත්තා. දැන් මේ වගේ ලෝකයේ සිද්ධ වුණ හැම දෙයකටම විස්තර කළා විද්‍යාවෙන්. සිද්ධීම් වලට එතකොට මනුස්සයා සමහරු ඒ දෙවියන් පිළිබඳ ආකල්ප පොඩ්ඩක් අයින් කරන්න පටන් ගත්තා. මොකද මේක විද්‍යාවෙන් කියනෝනේ මේක මෙහෙම තමයි මේක මෙහෙම තමයි වෙන්නේ කියලා. දැන් ඉස්සර කාලේ මොකද්ද කියන්නේ ඒකට සූර්ය ග්‍රහණ. ඒ වගේ දේවල් පැවතිනකොට මිනිස්සු හිතන්නේ මේක යම්කිසි මහානුභාව සම්පන්න නිකම් ලොකු දෙයක් කියලා. ඒකට ගොඩාක් කතාපුවත් එකතු කරනවා. ඒ වුණාට දැන් මිනිස්සු දන්නවා කොහොමද සිද්ධ වෙන්නේ කියලා. සාමාන්‍ය ඉස්කෝලේ යන ළමයිනු පව දන්නවා. දැන් එතකොට දෙවියන් පිළිබඳ ආකල්පය දැන් අවශ්‍ය නැති වෙනවා තමයි. අපි විද්‍යාත්මක වාදය තුළින් අපිට පෙන්වා දෙන ආකාරයට ඒක අවශ්‍ය නැති වෙනවා. එහෙනම් තමයි මනුස්සයා තුළ විශ්වාසය නැති කිරීමේ දේව විශ්වාසය නැති කිරීමේ ප්‍රබල ආයුධයක් ලෙස විද්‍යාව යොදාගත්තේ. ඒ වුණාට මනුස්සයා තුළ කවදා දෙවියන් පිළිබඳ සංකල්පය සැලපදියන් කාලෙදී තිබෙන බව කාට අමතක කරන්න බෑ. මොකද තමයි අපි හිතමු බෞද්ධ ආගම දෙවිය ගැන කතා කරන්නේ නැහැ. දැන් බෞද්ධ ආගම අදාපු අය මෙතන ඉන්නවා ඇති බුද්ධ ආගමේ කොහෙවත් කියලා නැහැ බුදුරජාණන් වහන්සේ කියලා නැහැ දෙවියක් ගැන දෙවි කෙනෙක් නැත්නම් දෙවියන් පිළිබඳ විශ්වාසය ගැන කියලා තිනවා අපිට උගන්වපු ප්‍රොෆෙසර් කිව්වේ එහෙම කියලා නැහැ කියලා බුද්ධ ආගම උගන්වපු එක ඒ වුණාට හැම බෞද්ධයෙක්ම Hindu දෙවියෙක් අදහනවා එක්කෝ විෂ්ණු නැත්නම් ගණ දෙවියෝ නැත්නම් මාන දෙවියෝ අර දෙවියෝ මම දෙවියෝ කිස්තුම් ගෝතියක් ඉන්නවලු දෙවි දේවතාවු දෙයින් කිස්තුම් ගෝතිය කවුද කියන්නේ කිස්තුම් ගෝතියක් ඉන්නවා කියලා බොලි දේවතාවු කිස්තුම් ගෝතියක් ඉන්නවා කියලා කවුද කියන්නේ අපි නම් කියන්නේ එක්කෙනෙක් කියලා නේ දෙවියෙක් නැහැ කියලා කියපු බෞද්ධ ආගම දෙවි කෙනෙක් පිළිබඳ විශ්වාසයක් නැති, ඉගෙනීමක් නැති බෞද්ධාගමේ ජනයා විශ්වාස කර තිබෙනවා දෙවි දේවතාවන් 33 කෝටියකට පූජෝපහාර පවත්වන ඒ කරනවනේ දෙවි දේවතාවන් දිහා නැත්නම් ඒක ඇරිලා ගියාම බේරුවල නෑ දන්නවා බිම්බාරාමද බිම්බාරාමේ ළර මාළේවන පන්සලේ මාළේවන පන්සලේ තියෙන මාළේවන හාමුදුරුව සුප්‍රසිද්ධ හාමුදුරු නම මෙතන මේ ආයුර්වේද විශ්වවිද්‍යාලයේ තියෙන ඉතිපතන ළඟ ඒ හාමුදුරුවන්ගේ ඒ හාමුදුරුවන් වැඩම සිටි පන්සලට අපි ගියා ඒකේ මේ සමහර මේ මැණික් වලින් මුතු වලින් හදපු මේ ප්‍රතිමා එහෙම තියෙනවා ඔය බලන්න ගියා මෙල්ලා අපි රවම ගාගෙන එනකොට එක තැනකට ගියා ඒක අර අටමස්ථානයේ පූජාසනය වල පිටිපස්සේ දැල්ලා ඒකේ මේ මොකද මේ පිරයක් දාලා වහලා තිබුණා මම අහුව මොකද කියලා අපි එකන් කියපු ඒ ස්වාමි වහන්සේගේ එයා කිව්වා මේක විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමාවක් කියලා ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ මේ මේ බෞද්ධ හින්දු ආගම අදහනවා කියලා මම කිව්වා ස්වාමි වහන්සේට ඔයා බෞද්ධයෙක් නේද කියලා මේක බෞද්ධ පූජාබිමක් නේද කියලා ඔව් කිව්වා එතකොට විෂ්ණු දෙවිය කොහෙන්ද පාදන්නේ කියලා විෂ්ණු දෙවියෝ ඉන්නේ හින්දු ආගම ධන දෙවියෝ ඉන්නේ හින්දු ආගම අර මේ හොඬ වලක් තමයි තියෙන්නේ අලි පැටියෙක් වගේ මේක ඉන්නේ හින්දු ආගමේ සමහර බෞද්ධ දැන් මම බස් එකේ යනකොට උදේ බස් එකේ දැක්කා බුදුරජාණන් වහන්සේගේ ඒ පින්තූරයට එහා පැත්තේ තියෙනවා සායි බාබා ඒ පින්තූරය මෙහා පැත්තේ තියෙනවා සරස්වතිගේ පින්තූරය සරස්වතිගේ ලක්ෂ්මීගේ බෞද්ධ ලක්ෂ්මී දෙවියනේ සල්ලි දෙන්නේ නේද ලක්ෂ්මී දෙවියන් අප්පා නිකන් ගොඩාක් තියෙන කෙනෙක් දැන් මේක ඇයි බෞද්ධයේ සිත්තුලට නැත්නම් පන්සලට පවාගේ ඒකට කියන්න පුළුවන් මේ බෞද්ධ රජුරෝ දවසම මේ මනහරද මොන මේ නැත්නම් මුතුහරද මැගසින් එකේ කියවලා තිබුණා බෞද්ධ රජුරෝ Hindu කාන්තාවන්ව සරණ පාවා ගත්තා එතකොට දෙන්නම මේ පූජා කරන්න යනකොට පන්සල යනකොට මේ බිරිඳට යන්න බෑනේ පන්සලට බිරිඳ යන්න ඕනේ වෙන මේ විසෝ යන්න ඕනේ වෙන තැනකට රජතුමා යන්න ඕනේ පන්සලට දැන් මේක හරියන්නේ නැහැ හොඳ නැහැ දෙන්න මේකට යන්න කොහේ ඒ අන්ද බුදු පිළිමේ ළඟ විෂ්ණු පිළිමේකුත් පියාගත්තයි කියලා දැන් මේක වැරදි ඒ වුණාට දැන් සාමාන්‍ය බෞද්ධ ආගම අදහන කෙනෙක්ගෙන් අහන්න එයා බාර වෙනවා මොකද්ද කතරගම දෙවියන්ටයි සමනල දෙවියන්ටයි ඒ වගේ දෙවියෝ ගොඩක් ඉන්නවා දැන් මේ වගේ දෙවිවරු කොහෙන්ද පාතුනේ දැන් බුද්ධ ආගමෙන් ඒව ගැන කියලා තියෙනවද නෑ දැන් කතරගම දෙවියෝ මේ කාගේද මේ Hinduගේ දෙවියරේ ඉතින් කතරගම කියන නම පවා දෙමළින් ආපු නමක් කදිරාමත් කන්දන් කඳු කඳු සුරිඳු කියන්නේ කඳු කියන්නේ කන්දන් කන්දන් දෙමළ Hindu ඒ නිසා බෞද්ධය තුල ඒ කියන්නේ ආ දෙවියෙක් පිළිබඳව කිව්ව නැත්නම් දෙවියෙක් පිළිබඳ විශ්වාසයක් යටිසිත තුල පවතිනවනේ අනේ ඒක තමයි හැදී බිඳලා ඇවිල්ලා තමන්ගේ ආගමත එහා තියෙන දෙවිවරුන් පවා නැට අරගෙන තමන්ගේ ගෙවල් වලට ගෙනින් දාලා පුද පූජා කරන තත්ත්වයට මනුස්සයා පත් කරලා තියෙනවා ඒ කියන්නේ ණයට ගත්ත දෙවිවරු. මේක එක්තරා ක්‍රමයක්. තවත් තියෙනවා දමර ආගම් වල විශේෂම Hindu ආගමේ දෙවිය මිනිසෙක් හැටියට ඉපදෙනවා. ඒ දෙවියට තමන් ලොකු වැඩකාරයෙක් කියලා පෙන්වන්න ඕන නම් මිනිසෙක් හැටියට උපදිනවා. ඉපදිලා මිනිසයා ද මිනිසුන් අතර ඉතාමත් ලොකු වීරය නැත්නම් හොඳ බල සම්පන්න පුද්ගලයෙක් සමග සටන් වැදිලා එයා අදිනලා මම තමයි දෙවියයි කියලා යනවා. දැන් මේ වගේ ඉතිහාසය අපිට දකින්න පුළුවන් රාමායන, මහාභාරත, එනි කතාවලනේ දැන් ඔය ඉන්දියාවේ අයෝධ්‍යාවේ ඊයේ පෙරේද පල්ලියක් දැන් කඩලා දැම්මා. මුස්ලිම් පල්ලියක් අවුරුදු 450ක් පැරණි පල්ලියක් Hindu අන්තවාදී කඩලා දැම්මා. ඇයි? ඔය රාමා කියන දෙයියා එතන ඉපදුනාලු. ඇයි දෙයියනේ උතන්ට ඉපදින්ද? නේද? දෙයියන්ට ලෝකෙ ඉපදින්න තැනක් ඕනද? ඉතින් දෙවියා උපදිනාලු ඒ හන්ද එතන පල්ලියට ඉන්න බැරිලු කඩලා දැම්මා. අපේ පල්ලිය කඩලා දැම්මට කමන්නේ නැහැ. මොකද අපේ දෙවියෝ එතන ඉපදුන්නේ නැහැ. අපි දෙවියෝ උපදින දෙවිය නෙවෙයි. ඒ කියන්නේ රාම දෙවියෝ එතන උපදින්න කලින් සාම දෙවියෝ කියලා කෙනෙක් හිටියේ නැහැ. එහෙමද? මෙයා මරණට පස්සේ එහෙම කෙනෙක් නැහැ. එයාගේ බලය කිසිම දෙයක් නැහැ නේද? දැන් මේ වගේ දෙවියෝ ඉපදෙලා මැරෙනවා. මොනාරි සෙල්ලමක් දාලා දැන් යා රාම කුමරු උපදිලා ලංකාවේ රාවණා සමග යුද්ධ කරලා එයා දිනලා ඊට පස්සේ දැන් යා මැරිලා ඉවරයි රාජ්‍ය කාලේ ඉවරයි දැන් මෙවගේ ක්‍රිෂ්ණ තමයි එහෙම උපදින්නේ ක්‍රිෂ්ණ කියන දෙවියා මහා භාරතේ නව කන්නන් කියලා එක්කෙනෙක් උපදිලා ඒකිනෝ පංච පාණ්ඩව කියලා පස්සේනේ ඒ ආය සමග ඉඳලා ඒගොල්ලෝ සහයෝගය දීලා සටන් කරලා ඒගොල්ලෝ දිනුවට පස්සේ එයා යනවා දැන් දෙවියන්ගේ සෙල්ලම් මේක දෙමළෙන් කියනවා තිරුළු යඩල් කියලා විලේ යඩල් කියන්නේ සෙල්ලම් තිරු කියන්නේ ගෞරව අර්ථපදයක් ඒ කියන්නේ ගරු සෙල්ලම් දෙවියන්ගේ පූජනීය සෙල්ලම් නැත්නම් ඒ වගේ සෙල්ලම් තියෙනවා දෙවිවරුන්ගේ දැන් අවස්ථාවක් ලැබුණොත් බලන්න තිරුවිල යඩල් කියලා චිත්‍රපටයක් වෙනවා දෙමළේ. දෙවිවරුන්ගේ චරිතය රඟපාලා තියෙන්නේ අද ඉන්න නළුවිලියෝ. ශිවාජි ගණේෂන් තමයි ඒකේ සිවපෙරුමා. සිවදෙවියෝ. සිවා. ඔන්න රැතිනේ. ඒ වගේ ඒකේ තියෙනවා හොඳට මේ දෙවියන්ගේ සෙල්ලම් ගැන. දෙවියෝ උපදිනවා. බුදුලයා සෙල්ලමක් දාලා එයාගේ මේ ඇත්තටම සෙල්ලම් කියන්නේ මං කියන්නේ විලයාඩල් කියන ඒ දෙමළ වචනයට සිංහලෙන් කියන්නේ සෙල්ලම් කියලා මට වෙන නැතන් ක්‍රීඩාව. එයාගේ වචනය තමයි කියන්න වෙන්නේ. එහෙනම් මේ අය ලෝකෙට පැමිණිලා දැන් මේ Hindu ආගම් දර්ශනය අනුව මේ මිනිස්සු දෙවියෝ දෙවිවරු ලෝකයට පැමිණිලා එක්කෝ මිනිස් ආත්මයක හැටියට මනුස්සයෙක් හැටියට උපදිලා නැත්නම් දෙවියන් කෙලින්ම බහැලා කොයි ආකාරයේ හෝ පැමිණිලා ඒගොල්ලන්ගේ මහානුභාව සම්පන්න බව ඒගොල්ලන්ගේ බල සම්පන්න බව ඒගොල්ලන්ගේ දේවත්වය ගැන මනුස්සයාට අවබෝධ කර දීලා ඉවත් ගියා පමණක් විස එතරයි. ඒ කියන්නේ ඉවත් ගියා ඉන්පස්සේ මනුෂ්‍යයාට කියලා දුන්නේ නැහැ මනුෂ්‍ය ජීවත් වන්න ඕනේ කොහමද එයාට ධර්ම දිනුම් කරන්න ඕනේ කොහමද මනුෂ්‍යයා දෙවියන්ගේ සතුට දිනා ගන්න කොහමද මනුෂ්‍යයාගේ එදිනදා ජීවිතයේ සකස් කර ගන්න ඕනේ කොහමද කියන දේවල් විස්තර කරලා දීලා නැහැ කවදාවත් එක් නැත්නම් දෙක් පොළවල පමණක් එහෙම වෙලා ඇති සාමාන්‍ය පොදුවේ එහෙම දෙයක් නැහැ ඒ නිසා දෙවිවරු ගොඩාක් ඉන්නවා ඉස්ලාම් ධර්මයේ නෙවෙයි අනිත් ධර්මවල ගොඩාක් ඉන්නවා. දැන් එක් ළඟදීම ග්‍රන්ථයක කියවුවා රෝමයේ විද්‍යා දෘෂ්ටිය කොතරම් දුරට තිබුණා කිව්වොත් රෝම නගරයේ ඉන්න ජනගහණයට වැඩියෙන් ඒ රට තුල දෙවියෝ ඉන්නවයි කියලා විශ්වාසයක් තිබුණා. දැන් ඇත්තට දේව ජනගහණයක් සිටිනා ඉතින් මිනිස්සු මොකටද නේ? දෙවියන්ව තමන්ගේ අනිතික උන් ගහගන්න එක විතහපන් එකක දෙවිවරු ගහගන්න එකක දෙවිවරු වර්ධ සතන් ඉන්ද්‍රණුක්කම් චන්ද්‍රණුක්කම් සන්දේ එහෙම ගොඩක් දේවල් තියෙනවා මම දන්නේ මේ ඒ බැන මට වැඩි ඕගොල්ලෝ දන්නවා ඇති මොකද මම ඉගෙන ගත්ත දේවල් ඕගොල්ලෝ ඒක සමහරු එදෙම ආපු අය එයන්ද මේ පිළිබඳ මේ හොඳ අවබෝධයක් ඕගොල්ලෝ ළඟ ඇති. දැන් මේ වගේ ක්‍රිස්තියානි ධර්මයේ තියෙනවා ක්‍රිස්තුව පිළිබඳ විශ්වාසය. ඒවල කියන්නේ දෙවිපියා, ඊට පස්සේ දේව කුමාරයා, පුත්‍රයා, සුද්ධාත්මය, සුන්දරි. මේ තුන්දෙනා තුන්දෙනෙක් නෙවෙයි එතනෙක්. මේ පිළිබඳ මම හිතන්නේ මේ සම්නිසිතී හිරිදියල් විසාවයය මේ පිළිබඳ හොඳ විග්‍රහයක් අපට ලබා දුන්නා. ඒ පිළිබඳ විස්තරය කියන්නේ ක්‍රිස්තු ධර්මයේ දෙවියන් පිළිබඳ ආකල්පය කොහොමද කියන එක ගැන හොඳ විස්තරයක් ලබා ගන්න උනා. එයාගේ ඒ දේශනය පැටිකට කරලා තියෙනවා මේ. පුළුවන් නම් මේක දාලා බලන්න. ඒක එයා දෙනවා හොඳ බයිබල් අනුසාරයෙන්ම ඒ පිළිබඳ හොඳ විස්තරයක්. කොහොමද මේ කවුද මේ ක්‍රිස්තියානි ධර්මයේ කොහොමද දෙවියන් පිළිබඳ ආකල්පය පිහිටා තිබෙන්නේ කියලා. දැන් මේක හැමතැනම අපි එකක් බලනවා පොදු කාරණාවක්. මොකද හැමෝම හැම කාලයකම ගල් වලට වැන්දක්, මුල් වලට වැන්දක්, ගස් වලට වැන්දක්, ඉර හඳ වලට වැන්දක්, ඒ වගේ යම් කිසි මිනිසුන් ගැන අදහිමක් තිබුණත් සමහර සායි බාබා අදහනවා. දැන් සායි බාබා දරනට පස්සේ තවත් බාබා කෙනෙක් හොයා ගන්න වෙනවා. ඒ වගේ මිනිසුන්ට අදහන අය ඒ අය තුල එක්තරා පොදු ලක්ෂණයක් තියෙනවා. හැමෝම වැඩකලේ ඒ බලවේගය සතුට දිනා ගන්න. හැමෝම හැම දෙයක්ම කළේ ඒ අවිද්‍යාමාන නොපෙනෙන ඒ බලවේගයේ සතුට තමන් වෙත ලබා ගන්න. ඒවට තමයි හැම පූජාවක්ම කළේ. දැන් ලංකාවේ ලංකාවේ වරක් කරුව මෙහි යාගය තියෙනවා. Hindu ආගම් අනුකූලව රාමායණයේ තේක සඳහන් වෙනවා යාගය ගැන. යාගය ගැන දැන් ලංකාවේ වරක් කළා. එතකොට සෙල්ලයා රාජදුරයි Hindu ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලේ බම්බලපිටි කොහොලේදී අශ්වමේධයාගේ කියන්නේ අශ්වයෙක් ගෙනල්ලා. දැන් මේකට පාකිස්තානෙන් ඉඳ ගොයෙන්ද සුදු අශ්වයෙක් ගෙනාවා. ගෙනල්ලා ඒ යාගයේ පැවැස්සුව තියාගෙන අන්තිමේදී ඒ යාගයේ අවසානයේදී කරන්න තියෙන්නේ ඒ අශ්වයාව ඒ ගින්නටම බිලි කරන්න ඕනේ. ඒ වුණාට දැන් කාලේ මිනිස්සු ගොඩාක් මානව හිතවාදය ගැන නැත්නම් සතුන් පිළිබඳ කරුණාව ගැන කතා කරන මිනිස්සු ඒ යාගයේ අවසානයම කළේ නැහැ. ඒකද මන්ද ලංකාවේ සාමය ඇති වෙන්න ඕනේ කියලා කරපු ඒ දවස් දහසක දවස් 1000ක් කරපු ඒ යාගය කිසිම පළක් ලැබෙන්නේ නැතුව ඊයේ නඩකලගුවේ මුස්ලිම් දිසාපතිවරේ, උපදිසාපතිවරේ, විදුහල්පතිවරේ, හා නීතිඥවරේ ඇතුළු උගතුන් 5 දෙනෙක් සහිත වාහනයකට කොටින් බෝම්බ තියා ඒ විනාශකාරී කටයුතු කරලා තියෙනවා. ඊයේ දවල් හැමෝම මන්ත්‍රා වෙලා ඒ ආගේ හරියන්නේ නැහැ වගේ මම හිතන්නේ. නැත්නම් අපේ මිනිස්සුත් නිකන් නැරෙන්න ඕනේ නැහැ. අනිත් ඒ වගේ උගත්. දැන් මේ වගේ මේ ක්‍රියාවන් වල, පුද පූජාවල, දැනුම් පිටුම් වල ඉලක්කය උනේ තමන් අදහන දෙවියන්ගේ තමන් අදහන ඒ බලයේ සතුට දිනා ගැනීම. ඒකයි බලාපොරොත්තු වුනේ. ඒ බලාපොරොත්තුෙන් දෙම හැම දෙයක්ම කළේ. අපේ ඉතිහාසයේ, ඉස්ලාම් ඉතිහාසයේ බලනවා අපි ඉබ්‍රාහීම් නබිතුමාට කිව්වා ඉස්මායිල්ව බිලි පූජා කරන්නයි කියලා. එතුමා ඉදිරිපත් වුණා තමන්ගේ දරුවාව බිලි දෙන්න, තමන්ගේ අතින්ම කපන්න. එතුමාට දෙවිතුමා ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒ දෙවියා එයාට අනකලෙ එතුමා දෙවියන් වෙනුවෙන් හැම දෙයක්ම කරන්නට පුළුවන් මානසික තත්ත්වයක සිටිනවාද කියලා පරීක්ෂා කරන්න බලන්න. ඒ පරීක්ෂණයෙන් එතුමා දැනගත්තා. දැන් එතුමා ඇයි එහෙම දෙයක් කරන්නට ඉදිරිපත් වුණේ? ඒ උතුම් දෙවියන්ගේ සතුට දිනා ගැනීම. මේක හැම තැනම පවතින හැම තැනම දකින පොදු ලක්ෂණයක්. අපිට පේනවා හැමෝම ඒක කරනවානේ. තමන් දෙවියන්ව සතුටු කරලා තමන්ගේ ජීවිතය සැහැල්ලු කරගන්න ඕන. ඒක කාගේ පරම ආශාව වෙලා තියෙනවා. ඒක කරගන්න පුළුවන් නම් ඒකෙන් ලොකු ජයග්‍රහණයක් ඒකෙන් ලැබෙන්න පුළුවන්. මම හිතන්නේ මට පස්සේ කතා කරන සහෝදරයා මේ පිළිබඳව ගොඩක් විස්තර කරන්න පුළුවන්. දැන් ඉස්ලාම් ධර්මයේ දෙවියා කොහොමද? දැන් අපි අල්ලාහ ගැන විශ්වාස කරනවානේ. දැන් මේ අල්ලාහ කොහොමද කියන්නේ? කවුද? දැන් මෙහි තවත් දේශනයක් සඳහන් වෙලා තිනවා අල්ලාහගේ නැත්නම් දෙවියන්ගේ සුවිශේෂ දෙවියන්ට සුවිශේෂ ලක්ෂණ කියලා. දැන් ඒක විග්‍රහ කරේ ඒ දෙවියන්ට අල්ලාහ ඉස්ලාම් ධර්මයේ තුලින් අපට කියා දී තිබෙන ඒ දෙවියා පිළිබඳ විග්‍රහය. ඒ ලක්ෂණ සහිතව මොනම ලක්ෂණ තියෙන කියලා ඒ දෙවියා තියෙන්න ඕනේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි පොදුවෙන් බලමු දෙවියෙක් කියවම කොහොමද ඉන්න ඕනේ කියලා. දැන් අපි බලනවා දෙවියෝ උපදිච්ච දෙවියෝ. කොහේ හරි ඉපදිලා කොහේ හරි මැරලා ගිය දෙවියෝ. එහෙමත් දෙවියෝ ඉන්නෝනේ. අපි දකින්නවා දැන් මැරුණට පස්සේ අපි අදහනවා ඒක ඇත්ත. එවනට ඉපදෙන්න කලින් ඇදහුවද? ඒ දෙවියෝ ඉපදෙන්න කලින් වෙන දෙවියෙක් අදහලා තියෙනවා. දැන් මිනිස්සු එහෙම දෙවියෙක් ගැන විශ්වාස කරනවනම් ඉපදෙලා මැරෙන දෙවියෙක් ගැන විශ්වාස කරනවනම් ඒ දෙවියා ඉපදෙන්න කලින් මේ ලෝකයේ හැම දෙයක් පිළිබඳ දැනුමක් ඒ දෙවියාට තිබුණාද? දෙවියා ඉපදුනා නම් ඒ දෙවියා ඉපදෙන්න හේතුව තවත් දෙවියෙක් පිටිපස්සෙ හිටියාද කියලා ගොඩක් ප්‍රශ්න ඇති වෙනවානේ. දෙවියා මැරුණා නම් දැන් කොහෙද? ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. දැන් දෙවියා දැන් අපාතර නැත්නම් කොහෙද ඉන්නේ? මොකද කරන්නේ? දැන් මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා අපිටනේ. දැන් එතකොට අපිට ඕනේ දෙවි කෙනෙක් මේ ලෝකේ ඉපදෙච්ච නැත්නම් ආරම්භයක් ඇති දෙවියෙක් නෙවෙයි. අපි බලමු ආරම්භයක් තියෙනවනම් දෙවියා කොතන හරි ආරම්භ වෙනවනම්. දැන් අපි අදහන දෙවියා කොතන හරි ආරම්භ වෙනවනම් ඒ ආරම්භයට එහා එයා නැහැනේ. ඒ ආරම්භයට එහායි ඒ දෙවියා නැහැ. දැන් අපි ඉරක් අඳනා මෙන්න මෙතන ඉඳලා මෙහාට ඉරක් අඳිනවනම් මේ ඉර ආරම්භ වෙන්නේ මෙතන. ඉවර වෙන්නේ මෙතන. දැන් ඉවරයක් නැහැ එහෙම යනවා කියමුකෝ. දැන් මේ ආරම්භයට මෙහා මේ ඉර නැහැ. නැහැනේ. එතකොට දෙවියා යම් කැසි තැනක ආරම්භ වෙන කෙනෙක් නම් ඒ ආරම්භයට එහා කවුද හිටියේ? මෙයා කොහොමද ආරම්භ වුනේ? කවුද ආරම්භ කළේ? දැන් ළඟදී මම දන්නවා බෞද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙහාට පැමිණියා. අපි කතා කරගෙන ඉන්නකොට එයා මගෙන් ඇහුවා, මම ඇහුවා දෙවියන් පිළිබඳ බුද්ධාගමේ තියෙන ආකල්පය ගැන කතා කරමු කියලා. එයා කිව්වා බුද්ධාගමේ ඒ පිළිබඳ විශ්වාසයක් නැහැ කියලා. ඊට පස්සේ එයා කිව්වා ඒක එහෙම තිබ්බනම් අපිට ප්‍රශ්න ඇති වෙනවා, මොකද්ද දැන් හැම දෙයක්ම මැව්වේ දෙවියා නම් දෙවියන්ව මැව්වේ කවුද? ඒ දෙවියන්ව මැව්වේ කවුද? එහෙම ප්‍රශ්න ඇති වෙනවලු. හැම දෙයක්ම මැව්වේ මවුණු ලද්දේ දෙවියෙක් විසින් නම් ඒ දෙවියන්ව මැව්වේ කවුද? මං කිව්වා මේක තමයි ප්‍රශ්නේ. දැන් ඔයා දෙවියාටත් ආරම්භයක් හොයලා. දැන් අපි කියන්නේ දෙවියාම තමයි ආරම්භය. අල් අව්වලු. එයාමයි ආරම්භය. ආරම්භය කොයිද? අපි දන්නේ. ඒ දෙවියන්ට විතරයි දන්නේ. කොහෙද ආරම්භ වෙන්නේ, කොහෙද ඉවර වෙන්නේ කියලා. ආරම්භයක් නැහැ. අනන්තය. අන්තයක් නැහැ. දැන් ඉස්ලාම් ධර්මයේ දෙවියා පිළිබඳ විශ්වාසය අන්න. අල්ලාහ ආරම්භයක් නැහැ. අල්ලාට අවසානයක් නැහැ. දැන් ආරම්භය අවසාන වෙන්නේ මිනිස්සයා වගේ බැලහින දාල්. බැලහිනියක් ඇති දේවල් නේ. දැන් දෙවියා යම් කිසි ස්ථානයක ආරම්භ වෙලා තියෙනද, ඉපදිලා තියෙනද, පටන් ගත්තනම් ඒ දෙවියාට ඊට එහා තියෙන දේවල් පිළිබඳ දැනුමක් තියෙන්න බෑ. ඒ නිසා යම් කිසි දෙවියෙක් දැන් කියමුකෝ ඝන දෙවියා කාගේද? ශිව පෙරමාණ්‍ය පුත්‍රයා, දෙවෙනි පුත්‍රයා. දැන් පළවෙනිය ශිවාගේ පළවෙනිය තමයි ඝන දෙවියා. දෙවෙනිය කියනවා මුරුගා. හරිද? දැන් දෙවෙනිය කියනවා මේ පළවෙනිය කියනවා කවද ඉපදුනේ කියලා අපි දන්නවනේ. මොකද ශිව දෙවියෝ පාර්වතිත් එක්ක කතා කරද්දට පස්සේ මේ දෙවිවරුන්ගේ කතාව ඊට පස්සේ තමයි ඝන දෙවියෝ උපත ලැබුවේ. එතකොට ඊට පස්සේ තාත්තගේ ශාපයක් නිසා අලියෙක් වාගේ වුණා. ඊට පස්සේ දෙවෙනි මල්ලියේ මලයා තමයි මුරුගා. අර මේ මොකද්ද මොනරක් උඩ යන්නේ, මොනරෙක් උඩ? ඒ මුරුගා. එයා යන්නේ මීයේ උඩ, ඝන දෙවියා. එයාගේ වාහනේ මීය. එයාගේ ජෙට් එකේ. දැන් එතකොට එතනම අපි දන්නවා කොතනද මීය පටන් ගන්නෙ කියලා. ඊට එහා දේවල් මීයට දන්නවද? දන්නවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. අනික මීහ උපත ලැබුවේ තාත්තා අම්මා හේන්ද. එතකොට එයාට බලවේගයක් තිබුණ නැහැ තමන්ම ඉපදෙන්න. තමන්ම ඇති වෙන්න. ඊට කලින් කොයිද හිටියේ? එතකොට දේවත්වයෙන් අදහන්ට වටිනවද? ඒ හන්දා ඉස්ලාම් ධර්මයේ කියන්නේ අල්ලාහ් දෙවියා කියන්නේ එකම දෙවියා. 33 කෝටියක් නැහැ, තුනක් නැහැ, පහක් නැහැ, දරුවෝ නැහැ, අම්මලා නැහැ. ඒ දෙවියා මේ ලෝකය, ඒ දෙවියන් විසින් මවන්ට කලින්ම, මේ ලෝකයේ මිනිසුන්ව මවන්ට කලින්ම පවතින බලවේගයක්. ඒක ආරම්භය හොයන්නත් බෑ, අන්තය හොයන්නත් බෑ. මොකද්ද? යම්කිසි දෙයකට ආරම්භයක් හා අන්තයක් තිබෙනවා නම් එහි බලය හා ඥානය හා ජීවිතය යම්කිසි සීමාවකටපත් වෙනවා. දැන් කෙනෙකුගේ ඥානය, මම හොයාගත්තු ඥානය මම මරණට පස්සේ ඉවරයි. මගේ දරුවට ඉබේම එනවද ඒක? නෑ. මාත් එක්කම ඉවරයි. එතකොට මමත් ඉවරයි. ඒ වගේ දෙවියෙක් හිටියේ ඉන්නව නම්, එයා මැරෙනව නම් එතනින් ඉවරයි දෙවියෝ. ඒ වගේ දෙවියෙක් උපදිනව නම් උපදින්න කලින් දෙවිය නැහැ. ඒ අනුව තමයි ඉස්ලාම් ධර්මයේ කියන්නේ දෙවියා ආරම්භයක් නැති, අන්තයක් නැති සම්පූර්ණ බලයක් කියලා. එතකොට අපිට පැහැදිලි. පටන් ගන්නක් හොයන්ට බෑ. පටන් ගන්නක් නැහැ. පටන් ගත්තත් පුතන හරි. පුතන හරි පටන් ගත්තොත් ඒක දෙවියෙක් නැහැ. ඒක දේවත්වයෙන් පූජනය කරන්න අපිට බෑ. මොකද ඉනි එහා ඇති දේවල් ඒ දෙවියට දන්නේ නැහැ. ඒ පටන් ගත්තට ඉහළින් ඔබෙන් දින දේවල් ඒ දෙවියට දන්නේ නැහැ. ඒ නිසා එයා දෙවි කෙනෙක් වෙන්න සුදුසු නැහැ. දෙවියෙක් කිව්වහම හැම දෙයකටම වඩා පැරණි ආරම්භයක් ඇතිව තියෙනවා. එතකොට ආරම්භයක්ම නැති කෙනෙක් කොහේ ආරම්භ වුණාද කියලා අපි දන්නේ නැහැ. මනුස්සයාට දන්නේ නැහැ. දෙවියන් කියනවා, දෙවියන් කියනවා වල් අවවලු, අල්ලාහ්ම කියනවා වල් අවවලු, වල් ආඛිරු. ආරම්භයක් උමයි, අවසානයක් උමයි. දැන් ඒක මැද තමයි අපි ඉන්නේ. ආරම්භ වෙලා මැරෙන්නේ අපි මැද. දැන් කවුරු හරි ආරම්භ වෙලා, කවුද සායි බාබා දෙවි කෙනෙක් වාගේ ආරම්භ වෙලා මැරෙනවා නම් ඒකත් උ මැද ඉන්නේ. මොකද්ද? ආරම්භය කියන්නේ දෙවියා, අවසානය කියන්නේ අල්ලාහ්. එහෙනම් අල්ලාහ් කියන්නේ යම්කිසි තැනක ආරම්භ වෙච්ච දෙයක් නෙවෙයි, යම්කිසි කාලයක අවසන් වෙන දෙයක්ුත් නෙවෙයි. අපි කියන්නේ මොකද්ද? කල් හෝන්ටි මන් තෝන්ටා කාලත්තුක. නමදි පත්‍රයක තිබුණේම මේ ගල් වැලි ඇදෙන්න කලින් ආපු ආගමක්. අපි කියන්නේ අල්ලාහ් ඊට කලින් හිටියේ කියලා. ඒ ආගම එන්නත් කලින් අල්ලාහ් හිටියේ කියලා. එහෙනම් අල්ලාහ් හිටියා. අල්ලා ඉපදුනා නෙවෙයි, අල්ලා හිටියා. අල්ලා ඉන්නවා, අල්ලා පවතිනවා. තවදුරටත් පවතිනවා අනන්තය දක්වා. තව කෝටි ප්‍රකෝටි 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 කිව්වත් ඊට පස්සේ ගිහින් බැලුවත් අල්ලා ඊට පස්සේ තින්නව කොට. මේක නැති වෙන දෙයක් නෙවෙයි. ඒක බලයක්. ඒ දෙවිතුමා මිනිස්යාව මැව්වා. ඒ වගේම ලෝකය මැව්වා, විශ්වය මැව්වා. මිනිස්යාට ජීවත් වෙන්න තැනක් දුන්නා. ජීවත් වෙන්න මගක් දුන්නා. දෙවියන් පිළිබඳ හඳුන්වා ගැනීම සඳහා නබිවරුන් යව්වා. ඒ නබිවරුන් මාර්ගයෙන් කියලා දුන්නා කොහොමද මිනිස්සු ජීවත් වෙන්න ඕනේ, කොහොමද දෙවියන්ගේ සතුට දිනා ගන්න පුළුවන්, කොහොම ජීවත් වුණාද දෙවියන් ළඟට යන්න පුළුවන්, කොහොමද ජීවත් වුණාද දෙවියන්ගේ සතුට දිනා ගන්න පුළුවන්, ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද, සත්‍ය ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන මේ වගේ දේවල් හොඳ විස්තරාත්මකව තමන්ගේ ජීවිතය තුළින් මේ නබිවරු අපට ලබා දුන්නා. ඒ නිසා අපට පැහැදිලි නබිවරු කියලා දීලා තිනවා දෙවිය කවුද, දෙවියන්ගේ සංකල්පය කියන්නේ මොකද්ද කියන දේවල් ඒ නබිවරු අල්ලාගේ නියෝජිතවරු අපට පැහැදිලි කළා. අපි ගොඩාක් මේ විද්‍යාව කියනවා වගේ අනිසුකුත් මතවාද කියනවා වගේ දෙවියන් පිළිබඳව හොයාගෙන කොහෙද ඇවිදින්න ඕනේ නැහැ. අපි ආගමේ අල්ලා විසින්ම දීපු ආගමේ ඉතම පැහැදිලි එක කියලා තියෙනවා. එමේක ප්‍රශ්නයක්ම නැහැ. දැන් බලමු කුරාණය දිහා ගිහිල්ලා මේ දෙවියන් පිළිබඳව මොකද්ද කියන්නේ කියලා. ඊට කලින් මම කියන්නම් දෙවියෙක් කිව්වහම තියෙන්න ඕන ලක්ෂණ කිව්වා. අපි අදාන්ත සුදුසු දෙවියෙක් කවුද? එකක් මම කිව්වා වගේම ආරම්භයක් නැති එකෙක් වෙන්න ඕනේ, අවසානයක් නැති එකෙක් වෙන්න ඕනේ. ආරම්භයක් තියෙනවා නම් අවසානයක් නැති වෙනවා නම් තියෙනවා නම් ඒක අපහා සමාන. ආරම්භයට පෙර සහ අවසානයට පසු කිසි දෙයක් ඒ දෙවියාට දෙවියාගේ බලයට ග්‍රහණයට ලක් වෙන්නේ නැහැ. ඊළඟ ඒ දෙවියා ජීවත් වෙන පළතික දෙවියෙක් වෙන්න ඕනේ. මරිච්ච දෙවියෙක් නෙවෙයි. ඒ දෙවියා සතුව බලය තියෙන්න ඕනේ. බල නැති බලය පාවිච්චි කරන්න බැරි දෙවියෙක් නෙවෙයි. බල සහිත නැත්නම් තවත් දෙවියෙක් ඒ දෙවියන්ගේ මේ මොකද්ද මේ පරිපාලනයට ඇඟිලි ගැසින්ද ඇඟිලි ගන්නට පුළුවන් දස්කයක තියෙන්න බෑ. හැම දෙයක්ම පාලනය කරන්නට පුළුවන් හැම ඥානයක්ම සතු, ඒ කියන්නේ අතීතය, වර්තමානය, අනාගතය ආදී හැම දෙයක්ම පිළිබඳ ඥානයක් සතු දෙවියෙක් වෙන්න ඕනේ. ඒ සම්පූර්ණ ඥානය තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් මේ මිනිස්සෙක් ගත්තාම මිනිස්සයා කොහොමද හැඩගැස්සලා ඉන්නේ? එයාගේ නහර පද්ධතිය, එයාගේ ශරීරය තුළ පවතින හැම දෙයක්ම ගැනම දැනගෙන ඉන්නෝ මේ වාගේ මනුස්සයාගේ හිත. අපි කියනවනේ දෙවිය දන්නවා කියලා. දැන් මනුස්සයාගේ හිත කිව්වම මනුස්සය එක්කෙනෙක් දෙන්නේ ලෝකෙම කෝටි ගණන් ඉන්නෝනේ. ඒ වගේ හිතපු ඉන්න යන් එන්න ඉන්න ඒ මිනිස්සුන්ගේ හිත ඒගොල්ලන්ගේ. දැන් අපි හිතන අපි කියනවා දෙවියන් දන්නවා අපි දවස් 5කට පස්සේ මොනවද හිතන්නේ කියලා. දෙවි දන්නවා කියලා. එතකොට ඒ ඥාණය දැන් මෙතන ඉන්න 50 දෙනාගේ හිතේ තියෙන දේවල් හිත අනිද්දා අපි මැරෙනකල් තියෙන දේවල් ඔක්කොම දැනගෙන ඉන්න පුළුවන් ඥානය තියෙන දෙවියෙක් ඉන්නුනේ. එහෙම නැති දෙවියෙක් වෙන්න බෑ. දැන් අපි ඉන්න දෙවිවරු අපේ අපිට ඉන්න දේවල් නිකන් මිනිස්ටර්ස්ලා වගේ. ඒක ඩිපාර්ට්මන්ට් වලට දාලා තියෙන මිනිස්ටර්ස්. ඒක වැඩක් කරගන්න ඒක ධන දෙයෝ ගාව කරන්න. මේක ගන්න තරඳ ඒකට ගමු මේ හතරගම දෙයෝ පොල්ගිලි හතරක් සෙට් කරන්න පුළුවන්. තවත් වැඩ කරගන්න ඕන නම් ඒකට ගමු සෙන්නන්ට නේද? තව එකක් දෙවට ගහත් හොඳයි. අන්න ඒ වගේ නිකන් අර ඩිපාර්ට්මන්ට් වලයි. මොකද මේ අපි හොයලා යන්නේ නිකන් මිනිස්ටර්ස්ලා වගේ. වාණිජ්‍ය ඇමති එක්කෙනෙක්, අධිකරණ ඇමති එක්කෙනෙක්, ටෙලිකොම් ඇමති එක්කෙනෙක්, ඒ වගේ ඇමතිකම දාලා තිබුණා වගේ දෙවිවරුත් ඉන්නවා ඕනම ඩිපාර්ට්මන්ට් එකකට ඕනම දෙවියෙක්. එහෙම නෙවෙයි. දෙවිය කියන්නේ හැම දෙයක් පිළිබඳ ඥානයක්ම සතු, හැම දෙයක් පිළිබඳ විස්තරාත්මක ඥානයක් සතු, හැම දෙයක්ම දන්නා දෙවියෙක් වෙන්නුනේ. ඒ අල්ලාහම කියනවා මට හැම ඥානයක්ම තියෙනවා කියලා. මේක කවුරු හරි දෙවියෙක් කිව්වද? යන්න බෑ. කියන්න බෑ. සමහර දේවල් සමහරුන්ට දන්නේ නැහැ. මොකද මේ අර මේ ආදර ශිව ධන දෙයයන්ට මේ අලිමුණ ආපු කතාව දන්නවද? ඒ තාත්තා පරම ශිව මේ තපස් රැකින්න ගියාලු අවුරුදු 10ක්. එනකොට දරුවා අවුරුදු 12 කොල්ලෙක්. දැන් අවුරුදු 12 කොල්ලට දන්නේ නැහැ අවුරුදු 10ට කලින් තාත්තා ගියවි කියලා. තාත්තව මතක නැති වෙයිද? ගෙදර දීවිවලු කොහෙද කොහෙද යන්නේ කියලා. ඒ මනුස්සය ගෙදර තිනුට තාත්තා. තාත්තට තරහ ගියා. පරමශිවණිය සාමාන්‍ය කෙනෙක් නෙවෙයිනේ. තාත්තා ඇරියා කඩුවෙන්. පුතාට. පුතාගේ දෙල්ල කපල සැරල වැටුණොත්. ඊට පස්සේ හදිස්සිය ගිහිල්ලා මේ අලි පැටියෙක ගෙල කපාගෙන ඇවිල්ලා පිට කරාලු එක. දැන් ඒ දෙවියෝ හරිද? තමන්ගේ පුත්‍රයා හඳුනන්නේ නැති දෙවියා අපිව අඳුරයිද? ඈ? ඔය කොහොමද කතාවද? දැන් මේකලු කතාව. තවත් කතාවක් තියෙනවා මේකට මෙහෙම. එයා ශාප කළයි කියලා. තමන්ගේ දරුවාට. මොකද මේ අම්මයි තාත්තයි කියලා තියෙනවා ශිව පරම ශිවයි පාර්වති කියලා තියෙනවා ලෝක හත තරණය කරලෙන්ට කියලා දෙන්නට මේ ගණ දෙයයන්ටයි මුරුගන්ටයි. ඒ මුරුගා තමන්ගේ අර වාහනේ තියෙනුනේ මයි මොනරාසනේ ඉඳලා භූංගල් ගියල් ලෝකාත්‍රා තරණය කරලෙන්ට. මුලින්ම එන තැනත්තාට තමයි තමන්ගේ අර උරුමකම් මොකද්ද ලබා දෙන්නේ කියලා මොකද්ද කියන්නේ. මෙයා අම්මවයි තාත්තවයි හත්වරක් රවුමක් ගහලා ඇවිල්ලා නැවතිලා ඉස්සරහ කිව්වලු ලෝක හතට වැඩිය මට වටිනවා අම්මයි තාත්තයි කියලා. එතකොට තාත්තට තරහ ගිහිල්ලා ශාප කළාලු. ඒ හන්ද තමයි ඌ අලියෙක් වුණා. මේවත් කතාද? දෙවියෝරු කරන දේවල්ද මේවා? දෙවියන්ට ඕනද තමන්ගේ දරුවන් තමන්ගේ දේවල් උරුම කරලා දෙන්නේ? මේ වගේ දෙවියන්ව අඳහන්න පුළුවන්ද අපිට? ඒ අන්ද දෙවි කමට ඒගොල්ලෝ සුදුසු නෑ අපිට පේනවනේ. ඒක සුදුසුකම් නෙවෙයි. එතකොට ඊළඟට තියෙන්න ඕනේ බලය. හැම දේවල් කෙරෙහිම දෙවියන්ට ඥානය වගේම බලයක් තියෙන්න ඕනේ කුදුරත්. දැන් ඉස්ලාමයේ කියලා තියෙනවා සුදුසුකම් 20ක්. දෙවියන් කිව්වහම සුදුසුකම් 20ක් තියෙන්න ඕනේ. සිෆත් කියලා කියන්නේ අපි. සිෆත් සුදුසුකම් ලක්ෂණ 20ක්. ඒ 20ෙන් එකක් තියෙනවා ඒක විස්තර කරන්න ඕනේ ඊළඟ මම හිතන්නේ ලක්ෂණය පිළිබඳ දේශනේ විග්‍රහ කරයි. ඒක එනවා අසමාන වෙන්න ඕනේ. කිසි දෙයකට සමාන වෙන්න බෑ. පවතින කිසි දෙයකට සමාන වෙන්න බෑ. ආරම්භයක් නැහැ. අවසානයක් නැහැ. ඥානයක් සතුයි. ජීවිතයේ සතුයි. දැන් ජීවිතුම අතර දෙවිය හිටියොත් තමයි දැන් මරිච්ච දෙවියන් ගැන අපිට වැඩන්නේ. මැරිලා ගිය දෙවියන් ගැන. තමන්ගේ ජීවිතේ පවා රැකගන්න පුළුවන් කමක් ඒ දෙවියන්ට නැහැ. අපිට ජීවිතේ දෙන්නේ කොහොමද? මරිච්ච දෙවියෝ ඉන්නෝනේ. දැන් රාමා මැරිලා දැන් මැරිලා අපිවත් මරනවා දැන් ඉන්න. දැන් ඒ වගේ බලය තියෙන්න ඕන. ශක්ති ප්‍රමාණය. හැම දේවල් කරේම බලය තියෙන්න ඕන. හැම දෙයක්ම පාසාගෙන යන බලයක් තියෙන්න ඕන. මේ පිළිබඳ විග්‍රහයක් අල් කුරානයේ හොඳ ලස්සනට කරලා කියලා තියෙනවා. දැන් අල් කුරානයේ කොහොමද දෙවියන් පිළිබඳ විග්‍රහ කරන්න යන්නේ කියලා දැන් බලමු අපි ඉබ්‍රාහීම් නබිගේ ඉතිහාසය. නබි ඉබ්‍රාහීම් තුමා පොඩි කාලේදී ඉපදුනේ මේ පිළිම වන්දනා කරන කවුලක. ඒ කියන්නේ එයාගේ තාත්තා පිළිම අදලා විකුණන කෙනෙක්. පිළිම හදලා විතුරුන කෙනෙක්. ඒ කියන්නේ දෙවියන් වහ හදලා විතුරුන කෙනෙක්. අනිත් මිනිස්සු ඒ දෙවියන් වහ සල්ලි වලට අරගෙන ඇවිල්ලා වදිනු. දැන් ඒ වගේ දෙවියන් නිර්මාණය කරන ඒ සියකුට පුතා වශයෙන් ඉපදුන ඉබ්‍රාහීම් නබි. එතකොට ඉබ්‍රාහීම් නබි තුමා තාත්තගෙන් ඇහුවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. 6 වෙනි සූරාව 74 වාක්‍ය. 6 වෙනි සූරාවේ 74 වෙනි වාක්‍යය කියනවා මෙන්න මෙහෙම. ඉබ්‍රාහීම් ඔහුගේ පියා ආසර්ට ආසර්ගේ නානවා වයිස් කාලේ ඉබ්‍රාහීම් රබී ආසර් අතත්තබිදු අස්නාමන් ආලිහ නුඹ පිළිරු දෙවිවරයන් කරගත්තෙහිද මේ පිළිරු මේවා දෙවිවරුන් වශයෙන් ඔයා ගත්තද
ඉන්නේ අරාක වකෞමක ෆී ධලාලි මුබී. අතෙම ඔබද ඔබගේ පිරිසද ප්‍රසිද්ධ දුර්මාර්ගයේ සිටිනු මම දකින්නෙමි. දෙල කිව්වා. තාත්තට කියන්නේ පුතා. ඔයා මේ පිළිම ඔයාගේ දෙවියෙක් හැටියටද අරගෙන තියෙන්නේ? අතනම මට නම් දෙන්නේ ඔයා ඔයාගේ මේ කට්ටිය හැමෝම නොමක ගිහිල්ලා කියන. මං මුලාවේ ඉන්නවා. වකදාලික නුරි ඉබ්‍රාහීම මලකූත සමාවාති වල් අර්ලි වල යකුන මිනල් මුකීන්. දැන් අල්ලා කියනවා මේ වාගේ අහසේ මේ වාගේ ඉබ්‍රාහීම් තාපි අහසේ පොළවේ අල්ලාගේ ශක්ති ප්‍රමාණය ගැන අල්ලාගේ නැවුම් ක්‍රමය පිළිබඳ විස්තරයක් අපි ඉබ්‍රාහීම්ට ලබා දුන්නා. වල යකුන මිනල් මුකීන් අය ඉබ්‍රාහීම් හොඳ දැඩි විශ්වාසයක් ඇති කෙනෙක් වෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙන එවැනි විග්‍රහයක් ලබා දුන්නා. සලම්මා ජන්නාලේ ලයිලු රා කෞකබ. දැන් ඉබ්‍රාහීම් ඉන්නව හවස වෙනකොට රා වුණා, රා බෝ වුණා කල්හි තරුවක් දැක්කා. අහසේ තරුවක්. මං කිව්ව බලයක් දැක්කම මිනිස්සු මවිතට පත් වුණා කියලා. අපි තේරෙන්නේ යම් කිසි දෙයක් කියනවා කියලා. තරුවක් දැක කාලා හාදා රබ්බි මේක මගේ දෙවියන්ද කියලා එයා හිතේ ප්‍රශ්නයක් ඇති කරගත්තා. ඒ වුණාට ඵලම්මා අසල එය අස්ත වූ කල්හි, ඒ කියන්නේ එය නැති වූ කල්හි, කාලලා උහිබ්බුල් ආසිලින්, මේ නැති වෙන දේවල් මම කැමති නැහැ කියලා කිව්වා. අර මේ මොකද්ද මේ තරු තමන්ගේ පෙම්මට නැති වූ කල්හි එයා කිව්වා මම නැති වෙන දේවල් විශ්වාස කරන්නේ නැහැ කියලා. ඵලම්මා රල් කමර බාසිරන් උදා වියන චන්ද්‍රයා දැකපු කල්හි කාල හාදා රබ්බි මේක මගේ ස්වාමීද මේක මගේ දෙවියන්ද කියලා ප්‍රශ්න කළා. ප්‍රශ්නයක් ඇති වුණා. සලම්ම අසල එයත් අස්සවු කල්හි දැන් මේ චන්ද්‍රයා නැහැ පෙන්ට දවල් වෙනකොට බහල ගිය. කාල ලයිල් ලම් යහ්දිනී රබ්බි ලාකුනන්න මිනල් කෝමි බාලි මගේ දිරියා මට යහමඟ නොපෙන්වන්නේ නම් මම දුර්මාර්ගිකයන්ගේ ජනතාවගෙන් කෙනෙක් වන්නෙමි කිව්වා. එතකොට ඉබ්‍රාහීම්ගේ බලාපොරොත්තුව තිබුණා දෙවිය කිව්වාම තමන්ට යහ මාර්ගය පෙන්වන්න ඕනේ කියලා. එයාඳ හඳ දුටුවා උදාවියා පූර්ණ චන්ද්‍රයා දැකලා කිව්වා මේක දෙවියාද? පහුදා උදේ බැලුවා නෑ මට මග පෙන්වන්නට බැරි දෙයක් මං දෙවියෙක් හැටියට මම විශ්වාස කරන්නේ කොහොමද කියලා එයා ප්‍රශ්න කරනවා. සලම්මා රෂම්ස බාසිරතම් කාල හාදා රබ්බි හාදා අක්බර් උදා වූ සූර්යා දැක සූර්යා උදා වුණා. ඒක බලලා එයා හිතුවා මේක ලොකුයි, ඉතා විශාලයි, සමහරවිට මේක දෙවියා වෙන්න පුළුවන්ද? සලම්මා අෆලත් කාල යා කෝමින් නී බරේ මිම්මාත ශ්‍රිකුන්. ඒකත් බැහැල ගියාට පස්සේ නැති වුණාට පස්සේ ඉබ්‍රාහීම් කිව්වා මිනිසුනි ඔබලා දෙවියන් කියලා විශ්වාස කරන දේවල් ගැන ඒවයින් මම අයින් වෙලා ඉන්නම්, මටත් ඒකට සම්බන්ධයක් නැති වෙවි නැහැ කියලා ප්‍රකාශ කරලා අයින් වුණා. ඊට පස්සේ කිව්වා ඉන්නේ වජ්ජහතු වජ්ජිය ලිල්ලදී ෆතරස් සමාවාති වල් අර්ධ හනීෆන් වමා අනන් මුෂ්රිකී. අහස් පොළවද නිර්මාණය කළා වූ ඔහු වෙත ඍජු ප්‍රතිපන්නව දුර්මාර්ගයේ හැරදමා සන්මාර්ගයේ අත්ෙන්ම මගේ මූණ හැරෙවෙමි කියලා ඒ ආගම් ධර්මයේ අවතහ ගත්තා. මේව නෙවෙයි, මේවත් නිර්මාණය කරපු දෙවියාට මගේ මූණ හැරෙවෙමි කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ වහාජ්ජහු කොමුහු එයාගේ අර පිළිම වන්දනය කරන මිනිස්සු සමග තර්ක කළෝය. කාලා තුහාජ්ජුනි ෆිල්ලාහි වකද හදානි මට මග පෙන්වූ දෙවියන් පිළිබඳව ඔයගොල්ලෝ තර්ක කරන්නේ කියලා ප්‍රශ්න කළා ඉබ්‍රාහීම් නබිතුමා. එතකොට ඉබ්‍රාහීම් නබිතුමාගේ ඉතිහාසයේ මේ කෑල්ල අපි දකිනවනේ. දැන් එයා අපි ඉතිහාසයේ පුරාම හොයාගෙන ගියේ ගල් වලට, මුල් වලට, ඉරට, හඬට විශ්වාස කරන මිනිස්සු. විද්‍යාවෙන් ඒක විශ්වාස කරන්න එපයි කිව්වේ. ඉස්ලාම් කියන්නේ ඒකයි, එපා. ඕකට විශ්වාස කරන්න එපා. ඕවා සියලු දේම දෙවියන්ගේ නිර්මාණ. ඒව නිර්මාණය කරපු දෙවියන්ට වාදී. ඒව නිර්මාණය කරපු දෙවියන්ට හොයන්. දෙවියන් හොයා ඒ දෙවියන්ට වැඳුම් බිඳුම් කරන්න කියලා. දැන් ඊළඟට තවත් දෙයක් ඉබ්‍රාහීම් නබිතුමා කළා. ඒ පිළිම වන්දනය පිළිබඳව. 21 සූරා 21 වාක්‍ය 51 ولقد آتينا إبراهيم رشده من قبل وكنا به عالمين අපි ابراہیمට ඔහුගේ යහ මාර්ගය ඔහුට අවශ්‍ය යහ මඟ පෙන්වා දුන්නා අපි ඔහු පිළිබඳව දැන සිටියා අල්ලා කියන්නේ එල් قال لي ابي وقومه ما هذه التماثيل التي انتم بها عاكفون انتم لها عاكفون ඔබලා මේ ගැඹුම් දිනුම් කරන පූජාත්වයෙන් සලකන මේ ප්‍රතිරූප මේ පිළිම කුමක්ද කියලා ඔහු තමන්ගේ පියාගෙන්ද තමන්ගේ මිනිසුන්ගෙන්ද ප්‍රශ්න කළා. පාලු වජදනා ආබාන ලහා ආබිදින් මේ මිනිස්සු කිව්වා අපේ මුතුන් මිත්තන් මේක කළා අපිත් කරනවා කියලා. ආව ලකද කුන්තු මන්තුම් ආබාවකුන් කිය බලාලි මුබින් ඔබලාත් ඔබලාට පෙර පැවති මුතුන් මිත්තන්ද පැහැදිලිවම නොමග ගිහිල්ලා තිබෙනවා කියලා ඔබලාට පේනව නේද කියලා. පාලු අජිත්නා බිල් හක්කි අම් අන්ත මිනල් ආයිදින් එතකොට මිනිස්සු ඔහුගෙන් ප්‍රශ්න කළා ඔබ අපිට ඇත්ත සත්‍යය ගැන තේනවද නැත්නම් අපිත් එක්ක සෙල්ලම් කරනවද බල් රබ් පාල බල් රබ්බුකුම් රබ්බු සමාවාති ලදි වල් අර්ලි ලදි ෆතරහුන්න දෙවියන් ගුල්ලන්ට විස්තර කළා මේ මේක නෙවෙයි දෙවියා දෙවියා කියන්නේ රබ්බුකුම් ඔබලාගේ ස්වාමියා සුරක්ෂිතයා රබ්බු සමාවාති වල් අර්ලි ලදි ෆතරහුන්න මේ අහස් පොළොව හැම දෙයක්ම නිර්මාණය කරපු අහස් පොළොවේ දෙවියෝ වාන අලා දාලිකුම් මින සාහිරින් ඒ පිළිබඳව මම ඔහලාට සාක්ෂි දරනවා කියලා කිව්වා වතල්ලාහි ලාකීදන්න අස්නාමකුම් බාදාන් තුවල්ලු මුදුබිරි ඔබලා නැති විදක කවදා හරි මම මේවට මොනව හරි කරනවා කියලා කිව්වා මේ ඔබලා මේ විශ්වාස කර වඳින සුදන ඒ පිළිමයන්ට فجعلهم جزازا الا كبيرا لهم لعلهم اليه يرجعون ඊට පස්සේ දවසක් ඒගොල්ලන්ගේ උත්සව දවසක මිනිස්සු ඔක්කොම බැහැරව ගියා. ගමෙන් බැහැරව ගියාට පස්සේ ඉබ්‍රාහීම වතරක් පිටිලා ඒ ඒගොල්ලන්ගේ දේවස්ථානෙට ගිහිල්ලා ප්‍රතිමා හැම එකක්ම කඩලා දැම්මා. කඩලා දාලා ගෙදරට ආවා ඉබ්‍රාහීම. එතකොට ඒ අය ආපසු ඇවිල්ලා අහනවා කාලු මන් පාලහාදා දිආලිහෙතින ඉන්නහු ලමින සාලෙබින් අපේ දෙවියන්ට මේ අපරාධය කළේ කවුද? ඔබ ඇත්තෙන්ම අපරාධකාරයෙක්. කාලු සමීන ෆතන් යස්කුරුහුම් යුකාලු ලහ ඉබ්‍රාහීම්. ඉබ්‍රාහීම් කියලා කොල්ලෙක් ඉන්නවා තරුණයෙක් ඉන්නවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. ඔහු වෙන්ට පුළුවන් කියලා මිනිස්සු කියනවා. කාලු ෆතු බිහි ආලා ආගිනින් නාසි ලාල්ලහුම් යස්සුදුන්. ඔහු මිනිස්සුන් අතරට ගේන්ට ජනලා ඔහුගෙන් ප්‍රශ්න කරමු කියනවා. قالوا انت قال تعالى بيالي هتنا يا ابراهيم ابراهيم ඔබද මේව කළේ අපේ දෙවියන්ට කියලා ඔහුගෙන් අහුවා قال بل فعله كبيره මම නෙවෙයි මේක මේ ඔගොල්ලන්ගේ දෙවියන්ගෙන් ලොක්ක ලොකුම දෙවිය ලොකුම ප්‍රතිමා ඒ ප්‍රතිමාව තමයි කරලා තියෙන්නේ මොකද කඩනකොට ලොකු ප්‍රතිමාවක ඇදුවේ නැහැ කඩපු ඒ කඩන්න පාවිච්චි කළ ආයුධය ලොකු ප්‍රතිමාවේ කරේ එල්ලලා තමයි මේ ආවේ ඉබ්‍රාහීම් එහෙනම් ඉබ්‍රාහීම් කිව්වා ලොකු ප්‍රතිමාව තියෙන්නේ ලොකු පිළිමය ඒ ලොකු පිළිමයෙන් අහන්න ඒ ලොකු දෙයිය තමයි මේ ඔක්කොම කඩලා දාලා තියෙන්නේ හැබැයි පස්සලූහුම් ඉන්කානෝ යන්තිකෝන් උන්ට කතා කරන්න පුළුවන් නම් ඔවුන්ගෙන් අහලා බලන්න කිව්වා මොකද මෝ ඉබ්‍රාහීම් අපිට අවශ්‍ය වුණේ මේවට කතා කරන්න බෑ මේවට අහන්න බෑ මේවට කියන්න බෑ මේවට බලන්න බෑ ඒ වගේ ශක්ති ප්‍රමාණයෙන් හිම ගල් ප්‍රතිමාවලට ඔබලා වඳිනවාද කියලා ප්‍රශ්න කරන්න තමයි ඒක ඔප්පු කරන්න තමයි ඉබ්‍රාහීම් නබිතුමා මේක කළේ ඊට පස්සේ ඉබ්‍රාහීම් නබිතුමාව දඬුවමක් හැටියට විශාල නිගක් ඇති කරලා ගිනි මලයක් ඇති කරලා ඒකට ඉබ්‍රාහීම් නබිතුමාව දැම්මා. අපි අපේ දෙවියන් නිග්‍රහ කිරීමේ එක
දඬුවම් මැදට ඔබට කරන්නේ මේක කියලා. ඒ වුණාට ජින්න සත්‍ය වෙන්නේ නොවෙන්නේ අල්ලාගේ කැමැත්ත අනුව බව අපි විශ්වාස කරනවා. අල්ලා ජින්නට අනකලා කුමි බර්දන්
කුමි බර්දන් ඔසලාමන් අලා ඉබ්‍රාහිම්
කුමි බර්ධ්‍යානාරු කුමි බර්දන් ඔසලාමන් ඉබ්‍රාහිම් ඉබ්‍රාහිම් කෙරෙහි සීතල ගතිය සීත වෙන්න ඉබ්‍රාහිම් වෙනුවෙන් ඔබ සීත වෙන්න ඔබ තුල ඔහුට සාමය ලැබෙවයි කියලා. ජින්න පත්ුනේ නැහැ. ජින්න පත්ුණා. ඒ ජින්නට තිබුණේ නැහැ පත්තු කරන ශක්තිය. මුළුස්සන ශක්තිය දෙවියන් නැති කරලා දැම්මා. ඒ නිසා එතෙන් ඔප්පු කළා ජින්නට උනත් පත්තු වෙන ශක්තිය, පත්තු කරන ශක්තිය, කීයට උනත් කපන ශක්තිය දෙන්නේ අල්ලාහ් කියලා. ඒක දැන් පින්න මොහොත් කරපු හැටි කැපෙනවා තමයි. එුණත් අල්ලාහ් කැමති වුණොත් ඒක නොකැපෙන්න ඕනේ කියලා කැපෙන්නේ ඉබ්‍රාහීමගේ ඉතිහාසයේ වාගේ. මේ ඉතිහාසයේ තේමයි ඉබ්‍රාහීමගේ ජින්නට දැම්මා. ජින්න කියන්නේ පත් වෙන දෙයක්. ඒක යම් කිසි දෙයක් දැම්මහත් පිච්චල යනවා, පිලිස්සල යනවා. ඒ වුණාට ඉබ්‍රාහීමට එහෙම එකක් වුණේ නැහැ. මොකද දෙවියන් ගැන ඊට හාත්පසින් එකක් තිබුණා. දැන් දෙවියන් ගැන අල්ලාහ් ගැන පොද විස්තරය තියෙනවා කුරාණේ මෙන්න මෙහෙම. එකක් සූරතුල් ඉඛ්ලාස්. අපි දන්නවා බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් අදිතුමාන්ට අල්ලාහ් කියලා දුන්නා කුල් හුවල්ලාහු අහද්. සූරතුල් ඉඛ්ලාස් කියන්නේ සූරා අංක 112. ඒකෙන් කියවෙන්නේ කුල් හුවල්ලාහු අහද්. අල්ලාහ් එක්කෙනෙක්. එක්කෙනෙක් දෙන්නේ හතර දෙනෙක් පස් දෙනෙක් 33 කෝටියක් නැහැ. එකිනෙක අල්ලාහ් එකිනෙක අල්ලාහු සමද. ඒ අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අපෙන් රැඳිල නැහැ. දෙවියා අප කෙරෙහි රැඳිල නැහැ. දැන් සමහරුන්ගේ විශ්වාසය තියෙන සමහර දෙවියන් ගැන ඒ දෙවිවරු හොඳට ඉන්නේ අපි කරන පුද පූජාවින්ද කියලා. අල්ලාහ්ට එහෙම දෙයක් නැහැ. මේ ලෝකේ ඉන්න හැම මිනිසෙක්ම අල්ලාහ්ට විරුද්ධව කටයුතු කළත් අල්ලාහ්ට කිසි දෙයක් අඩු වෙන්නේ නැහැ. මොකද්ද අපි තමයි අල්ලාගෙන් ඉල්ලන්න වෙන්නේ. අල්ලාගෙන් ආහාර පාන ආදී ලබන්නේ අපට. අල්ලාගෙන් රහමත් නැත්නම් කරුණා දයාව ලබා ගන්න අපි. අපි මොකද්ද අල්ලාට දෙන්න යන්නේ? අල්ලාට කිසිම අවශ්‍යතාවයක් අප කෙරෙහි නැහැ. අල්ලා කිසි දෙයක් කෙරෙහි රැඳී සිටින්නේ පුජ්‍යලයක් නෙවෙයි. අම්මගෙන් ගිහිල්ලා සාපහන් දුන්නේ, තාත්තගෙන් සාපහන් දුන්නේ, කාගේ හරි නියෝගano කටයුතු කරන් තෝන්නේ. ඒව නැහැ අල්ලාට. අල්ලා කිසිදු දෙයක් කෙරෙහි කිසිවක් කෙරෙහි රැඳී සිටි කෙනෙක් නෙවෙයි. හැබැයි අනිත් හැම දෙයක්ම හැමෝම රැඳී සිටිනෝනේ. මමත් රැඳී සිටිනවා අපේ ගෝසා කෙරෙහි. මොකද පඩිය දෙන්න ඕනේ. දරුවා අම්ම කෙරෙහි රැඳී සිටිනවා. ආදරය කරුණාව හොයන්න ඕනේ. ඒ වගේ හැම මිනිස්සුම මම අසල් වැසියා කරේ රැඳී සිටිනවා. අපි ආහාරය සඳහා ගොවියා කරේ රැඳී සිටිනවා. කඩේ මුදලාලි අපි කරේ රැඳී සිටිනවා. මොකද අපි බඩු ගන්න ඕනේ. අපි කඩේ මුදලාලි කරේ රැඳී සිටිනවා. මොකද අපි බඩු ගන්න ඕනේ. ඒ වගේ රැඳී සිටීමක් දෙවියන්ට නැහැ. දෙවිය කිසිදු අවශ්‍යතාවයකින් තොරව ස්වයං පූර්ක හැම දෙයක්ම සම්පූර්ණව පවතින කෙනෙක්. ලම් යලිද වලම් යූලද්. ඔහු කෙනෙකුට දාව උපන් කෙනෙකු හෝ ඔහු විසින් කෙනෙකු ජනිත කරලා හෝ නැහැ. දැන් ඒ කියන්නේ එයා දරුවෙක් හෝ ඉපදෙලත් නැහැ. අල්ලා කියන්නේ කාට හරි ඉපදිච්ච දෙවියෙක් දරුවෙක් නෙවෙයි. ඒ වගේම අල්ලා කාව හරි ජනිත කරපු තාත්ත කෙනෙකුත් නෙවෙයි. දැන් අපි කියනෝනේ දෙවියා තාත්තා පියා දෙවිපියාණනි, ඊට පස්සේ දේව පුත්‍රයාණනි, සුද්ධාත්මයාණනි. ඒ කතාව නෑ. අල්ලා අල්ලාමයි. එයා අම්ම කෙනෙකුත් නෙවෙයි, තාත්ත කෙනෙකුත් නෙවෙයි, පුත්‍ර කෙනෙකුත් නෙවෙයි, බාප්ප කෙනෙකුත් නෙවෙයි. අල්ලා අල්ලාමයි. ලම් යලිද වලම් යූලද් වලම් යකුන් ලහු කුෆුවන් අහත්. ඔහුට සමාන, ඔහුට ගැළපෙන විදිහේ, ඔහුට සමානව සැලකීමට කිසි කෙනෙක් නැහැ. අල්ලාට සමානව සලකන්ට කෙනෙක් නැහැ. ලයිස කමිස්ලිහි සයු. ඔහුට සමාන කිසි දෙයක් නැහැ.
කිසි දෙයක් නැහැ ඔහුට සමාන වෙන දේව. හැම දෙයක්ම ඔහුගේ නිර්මාණ වුණාම ලෝකේ තියෙන හැම දෙයක්ම ඔහුගේ නිර්මාණය නේ. ලෝකයක්, විශ්වයක්, විශ්වයේ පවතින හැම දෙයක්ම අල්ලාගේ නිර්මාණය වුණාම ඒ නිර්මාණ හැම දෙයකටම ආරම්භයක් අවසානයක් තියෙනවා නම් ආරම්භය හා අවසානයක් නැති හැම දෙයක්ම දන්නා හැම බලයක්ම පවතින හැම බලයක්ම සහිත ඒ ਸਰව බලධාරී අල්ලාහට සමාන වෙන්නේ කවුද? හදත් බෑ. සමාන කවුරුත් නැහැ. එහෙනම් දවියෙන්ද සමාන කරන්න බෑ කවුරුවත්. එහෙනම් ඉස්ලාම් ධර්මයේ ඉතාමත් දරුණු අපරාධයක් හැටියට තමයි සැලකෙන්නේ දෙවියන්ට කෙනෙක් තවත් බලවේගයක් සමාන කරනවා. අල්ලාහට සමාන කරනවා නම් කෙනෙක්. දැන් උදාහරණයක් සමහර තැන්වල කියලා තිනවා දැන් අපේ ගෙදරේ බල්ලා නැත්නම් අල්ලායි බල්ලායි නැත්නම් අපේ ගෙදර ඉවරයි කියලා. දැන් ගෙදර රැට යනකොට ගෙදර වාලා යනවා. ගෙදර ආරක්ෂාවට කවුද? අල්ලා සහ බල්ලා. දැන් එහෙම කියන්න හොඳ නැහැ. මොකද අල්ලාහට සමාන කරන්න පුළුවන් ද බල්ලාව? බල්ලා මොකද කරන්නේ? ගේ ආරක්ෂා කරනවද? ඌට මොනවා හරි විස කවල ජවල් බිඳිලි ගියේ නැද්ද? එහෙනම් ගේ ආරක්ෂා කරන්නේ අල්ලා විතරයි. අපිට කන්න දෙන්නේ අල්ලා. හැබැයි අල්ලාට පුළුවන් බල්ලාගේ මාර්ගයෙන් ගේ ආරක්ෂා කරන්න. අල්ලාට පුළුවන් අපේ මව්පියන්ගේ මාර්ගයෙන් අපිව ආරක්ෂා කරන්න. අල්ලාට පුළුවන් අපේ නායකයන්ගේ මාර්ගයෙන් අපිව නහන්න. අල්ලාට පුළුවන් තවත් බලවේගයක් මාර්ගයෙන් අපේ ජීවිතය හෝ විනාශය පත් කරන්න ඇති කරන්න. ඒ නිසා හැම දෙයක්ම කරන්නේ අල්ලා. හැම දෙයක්ම කරන්නේ අල්ලා. වෙන කිසිම බලවේගයක් නෙවෙයි. අපි හිතනවා සල්ලි තියෙනවනම් මොකද්ද බැරි? ඒකකට සල්ලි නැති වුණාම දැන් සල්ලි එහෙම හිතන්න හොඳ නැහැ. දෙවියන් අමතක කරන්න හොඳ නැහැ. මොකද දෙවියන්ට පුළුවන් ඒ සල්ලි ටික උදුරලා දාන්න. උදුරලා දැම්ම අසරණයි. එතකොට තමයි දෙවියන් මතක් වෙන්නේ. ඒ හන්ද දෙවියන් පිළිබඳ විශ්වාසයේ ඉතාමත් බැරෑරුම් කරුණක් තමයි දෙවියන්ට කිසි දෙයක් සමාන නොකිරීම. සමාන කරන්නට ඒක වැරදි. දැන් බලන්න දෙවියන් ගැන හොඳ විස්තර ටිකක් තිබෙනවා 6 සූරාවේ 56 වෙනි වාක්‍යයේ සිට. ඒක මම හිතන්නේ කුරාණයෙන් අපිට ලබා ගන්න පුළුවන් ඉතාමත් විස්තරාත්මක කරුණු කිහිපයක් මේකේ සඳහන් වෙලා තියෙනවා. قل إني نهيت أن أعبد الذي تدعون من دون الله قل لا أتبع أهواءكم قد ضللت إذا وما أنا من المهتدين أبي تمام كينا كيانت الله هر توپ كندوان أبلا كندوان دي نمدوم كريمين الله هر يمكس دياك أبلا كندوالا ايك نمدوم كريمين مما رتك شيف کرنو لبت بنو ايك كرنت متبه මම ඔබගේ කෘෂ්ණා වලට කෘෂ්ණා අනුගමනය නොකරන්නෙමි. ඒ කියන්නේ මිනිසුන්ගේ ආශාවන් මිනිසුන්ගේ සිතුම් පැතුම් අපි අනුගමනය කරන්න බෑ. අපි කරන්නේ අල්ලාගේ සිතුම් පැතුම්. අල්ලාගේ මඟ පෙන්වීම. මිනිසුන් හිතන හැටියට ජීවත් වෙන්න බෑ. අල්ලා හිතන හැටියට ජීවත් වෙන්න ඕනේ. එසේ කළොත් අද වලස්තු ඉදන්වමාන මිනිස්සුදී. එසේ කළොත් යම් හේකින් වැරදි ගියෙම් නම් එවිට මම යහ මැදියන්ගෙන් නොවන්නේමි. එතකොට මම යහ මගේ ඉන්නේ නැහැ කියලා කිව්වා. කුලින්නි අලා බයිනති මිර් රබ්බි වකස්සබතුම් බිහි. ඔබ කියන්නේ අත් මගේ ප්‍රතිපියාණන්ගෙන් පැහැදිලි මාර්ගය මට ලැබී තිබෙනවා. ඔබලා ඒක බොරු කියලා කියනවා. මා ඉන්දී මාතස්සා ජිරුන බිහි. ඒ කියන්නේ ඔබ බොරු කරන්නේ කුමන දෙයක් වෙතත් ඔබ ඉක්මන් වෙන්නේ උද? එය මා වෙත නැත. ඔබලා දඬුවම් ගැන ඉක්මන් වෙනවා නම් ඒක නැහැ. ඉනිල් හොක්මු ඉල්ලා ලිල්ලා. දැන් එකක් කියනවා මෙතන. ඉනිල් හොක්මු ඉල්ලා ලිල්ලා. සියලු බලය අල්ලාහ් මිස කිසිවකට නොවේ. සියලු බලය, සියලු විනිශ්චය, සියලු දේ අල්ලාහ් කෙරෙහි තමයි යන්නේ.
තීරණය කරන්නේ අල්ලා. අපි නෙවෙයි. මෙන්න කිසිවෙකුත් නෙවෙයි. යකුස්සුල් හක්ක වහ ඛෛරුල් ෆාසිලින්. ඔහු සත්‍යම කියන්නේය. ඔහු විනිශ්චය කරන්නන්ගෙන් ඉතා ශ්‍රේෂ්ඨය. ඔහු විනිශ්චය කරන්න අතරින් ඉතා ශ්‍රේෂ්ඨයි. ඒ වගේම ඔහු සත්‍යම කියන්නේ කෙනෙක්. ඒ නිසා ඒ අල්ලා පිළිබඳ විග්‍රහය.
වයින්දහු මසාතිහුල් ගයිබ්. නායාලම්හා ඉල්ලාහු.
සමහර දේවල් තියෙනවා අවිද්‍යමාන දේවල්. අපිට දන්නේ නැති දේවල්. අපිට තේන්නේ නැති දේවල්. අපේ ඥාණයෙන් ග්‍රහණය කරන්න බැරි දේවල්. ලෝකේ තියෙනවනේ. අපිට පේන්නේ නැති දේවල් තියෙනවා. අපිට දන්නේ නැති දේවල්. මරණය ගැන අපි දන්නවද? මැරෙන්නේ කොහොමද කියලා දන්නවද? විද්‍යාත්මක කරුණු හැරෙන්න අපි දැකලා තියෙනවද? මරණයට පස්සේ ආත්මය ගැන දන්නවද? මරණයට පස්සේ ජීවිතය ගැන දන්නවද? කොහොමද ඉන්නේ කියලා දන්නවද? කවුරුත් දිල්ල බල්ලවද?
අපි විශ්වාස කරනවා අපි මරණයට පස්සේ මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා.
දැන් ඒ ඔක්කොම අපිට නොපෙනෙන දේවල්. අපිට නොපෙනෙන දේවල් නේ. අපි දැක්කද?
නෑ.
කබුරු වලට ගියාට පස්සේ මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා අපි දැක්කද?
නෑ.
ස්වර්ගයේ මෙහෙම තියෙනවා නරකාදී මෙහෙම තියෙනවා කියලා දැක්කද කවුරු හරි? මම දැකපු කෙනෙක් ආව ගාවින් කිව්වද?
නෑ.
ඒ වුණාට ඔයාල විශ්වාස කරන්නේ නැද්ද ඒවා?
විශ්වාස කරනවා.
අපේ මුත්තගේ 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 මුත්තා ආරාධිකරෙන් ආපු කෙනෙක් කිව්වම කවුරු හරි විශ්වාස කරනවද?
ඔව් විශ්වාස කරනවා.
ඇයි? අපි දැක්කද?
නෑ.
ඇයි?
විශ්වාස කරනවා.
ඒක අපිට පේන්නේ නැති දේවල් අපි විශ්වාස කරනවා.
නේද?
දැන් මේ වගේ ලෝකේ තියෙනවා රයිබ් කියලා මුත්ත දේවල්. අපිට නොපෙනෙන අවිද්‍යමාන අදෘශ්‍යමාන දේවල්. හැබැයි ඒ වගේ යතුර තියෙන්නේ අල්ලාහගේ සන්නිධානයේ. අල්ලාහ ළඟ තමයි තියෙන්නේ. මේක කොහෙද තියෙන්නේ කියලා. දැන් ඉරානයේ ගුහාවක් තියෙනවලු. ඒකේ ගුහාවේ ගිහිල්ලා 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 අන්තිමට ගිය කෙනෙක් නැහැ තාම. ඒක යන්න තියෙන්නේ වතුරේ. ගුහාව තුල තියෙන බෝට්ටු යන්න පුළුවන් වතුර. ඒක තැනක ගිහිල්ලා හැරෙනවා තැනකට. ඒක ඝන අඳුරු. ඉන්නේහා කිසිදු විද්‍යාඥයෙක් ගිහිල්ලා නැහැ. අද වෙන තාක්කල් ඉන්නේහා කවුරුවත් ගිහිල්ලා නැහැ. ඒක ඈතට ඇදලා යනවා පොළොව ඈතට. දැන් ඒකත් ලෝකේ පවතින දෙයක් මිනිස්සු දන්නේ නැහැ. දැන් ඒ වගේ මිනිස්සු දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. ඒවා දන්නේ කවුද? අල්ලා විතරයි. වයින්දහු මසාතිහුල් ගයිබ්. ගුප්ත දේවල් යතුරු. ගුප්ත දේවල් අවිද්‍යමාන දේවල් අදෘශ්‍යමාන දේවල් යතුරු තියෙන්නේ ඔහුගේ අතේ සංවිධානයේ. ලා යාලමුහා ඉල්ලාහු. ඒ නොපෙනෙන නොදකින දේවල් අල්ලාහ හැර වෙන කිසිවෙකුට දන්නේ නැහැ. ඒව පිළිබඳව දැනුම තියෙන්නේ අල්ලාහට විතරයි. ඒව පිළිබඳව දැනුම තියෙන්නේ අල්ලාහට විතරයි. වෙන කෙනෙකුට නැහැ. වෙන කෙනෙක් දන්නේ නැහැ. දැන් කෙනෙකු මැරෙන්නේ කවදද කියලා කවුරු හරි දන්නවද? දන්නේ නැහැ. ඩොක්ටර්ට ගියන බලන මෙයා මාස 3ක් විතර ඉඳීවි කියලා සමහර විට බ්ලඩ් කැන්සර් ආවම. ඒනට මාස 4ක් ඉන්නවා. ඒකයි ඉතාමත් ළඟින් නිශ්චය කරන්න පුළුවන් දෙයක්. බ්ලඩ් කැන්සර් ආවම ඩොක්ටර්ට කියන්න පුළුවන් සමහර විට මෙයා තව මාස 3ක් ඉඳී කියලා. සමහර මාස 2යි නැත්නම් මාස 5යි. ඊහැර අහවල් දෙන අහවල් දෙ අහවල් තන අහවල් දා අහවල් විලාවේ අහවලා මැරෙනවා කියලා කට කියන්න බෑ. දන්නේ නැහැ. කියන්න දන්නේ නැහැ. ඒක දෙවියන් දන්නේ. අහවල් තන අහවල් දා වස්ස වැස්ස වහිනවා කියලා කියන්න බෑ. ඒක දෙවියන් විතරේ දන්නේ. දැන් රූප වහිනිය වල කිව්වට එහි වහිනවා මෙහි විතරුන් සහිත වහි කිව්වහම ගිහිල්ලා බලන්නකො. උඩයක් අරගෙන ගියාම තද අවුවට අල්ලන් දෙන්නේ. මේ මොකද්ද කාටවත් දන්නේ නැහැ කොහෙද මොකද වෙන්නේ කියලා. ඒ වගේ දේවල්. ඒක දෙවියන්ට විතරයි දන්නේ. ඒක තමයි කියන්නේ ඔහු පමණක් දන්නා දේවල් කියලා. වයාලමු මාසිල් බර්රි වල් බහ්. ගොඩබිමේ පොළොවේ. ගොඩේ. ඒ වගේම සමුද්‍රවල තියෙන දේවල් ගැන දන්නේ යා විතරයි.
වයාලම මාපී බර්රිවල් බහර් සමුද්‍රයේ තියෙන මහා මූදේ තියෙන දේවල් ගොඩේ තියෙන දේවල් පොළොවේ තියෙන දේවල් ගැන දන්නේ අල්ලා විතරයි. විද්‍යාවෙන් හොයාගෙන තියෙනවද මෙන්න මේවා තමයි මෙච්චර තමයි තියෙන්නේ කියලා? නෑ. මිනිස්සුන්ට තව ගොඩාක් දේවල් හොයන්න තියෙනවා. දන්නේ නැහැ. අපේ ගෙදර ඉස්සර තියෙන පොළොව ආහාරල බැලුවොත් ඒක සමහර මිනිරන් දෙන්න පුළුවන්. පතරන් දෙන්න පුළුවන්. දන්නේ නැහැ.
එතකොට දන්නේ කවුද? මේක නිර්මාපකයේ වූ දෙවියා විතරයි. අල්ලා විතරයි. කොහොම ඊට වැඩිය හොඳ උදාහරණ තියෙනවා.
ප්‍රමා තස්කුතු මින් වරකතින් ඉල්ලා යාලම්හා. ලෝකයේ වැටෙන හැම කොලයක්ම එයා දන්නවා. අල්ලා. අල්ලාගේ අනුදැනුමෙන් තොරව කිසි ගසක සිට කිසිම කොලයක් කඩා වැටෙන්නේ නැහැ කියලා. පොඩ්ඩ කල්පනා කරලා බලන්න. ගහක් ළඟට ගිහිල්ලා බලන්න. කොළ 100ක් වැටලා තියෙනවද කියලා. ඒ වගේ කැලෑවක් ගිහිල්ලා රබර් කැලෑවකට පෙබරවාරි මාසේ ගිහිල්ලා බලන්න. රබර් ගස් ළඟට රබර් වතු තියෙනවනම් පෙබරවාරි මාසේ කොළ හැලෙන මාසේ. ඒ මාසේ හැම ගහකින්ම කොළොක්කම වැටෙනවා. දැන් ඒ වගේ ලෝකයේ හැම මේ පොළොව තල ඉන්න හැම ගහකම හැමදාම ලක්ෂ ගණන් කෝටි ගණන් කොළ වැටෙනවා. අපිට ගණකට බැරි ගණන්. අපිට දන්නේ නැහැ එක ගහක කොළ කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ. එක ගහක අපේ ගෙදර ඉස්සර තියෙන අඹ ගහේ කොළ කීයක් තියෙනවද කියලා කියන්න පුළුවන්. පොල් ගහේ ආතු කීයක් තියෙනවද කියලා කියන්න පුළුවන්. හැබැයි අල්ලා දන්නවා හැම ගහකම කැඩි හැලෙන කොළයක් ගානේ අල්ලා දන්නවා. ඒ කොළ ගණන් බලන්න පොළොව මුල්ම ගහක් මේ ආපු දවස ඉඳලම ඔච්චර කොළ ගණන් නැහැ. එතකොට අල්ලාගේ ඥානය කොහොමද? අල්ලාගේ දැනුම කොහොමද? කතරම් පුළුල්ද? මේ ඥානය හා දැනුම සතු දෙවියාට කිසි දෙයක් සමාන කරන්න පුළුවන්. මේක හැරලා දාලා වෙන දෙවියෙක් අදහන්න පුළුවන්ද අපිට? මෙහෙම දැනුමක් තියෙන කෙනෙක්. හැලෙන කඩා හැලෙන හැම කොලයක්ම අල්ලා ගන්නවා. අල්ලාගේ අනු දැනුමෙන් තොරව කිසිදු කොලයක් කඩා වැටෙන්නේ නැහැ. ඒ මෙවගේ ශ්‍රේෂ්ඨ දෙවිදෙනි. තමයි අල්ලා. වලා හබ්බතින් ෆී ظُلُمَاتِ الْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُبِينٍ. ඒ වගේතරක් නෙවෙයි. පොළොව තුල ඝන අඳුරෙහි වූ ඉතා කුඩා බීජයේද පොළොව යට ඝන අඳුරෙහි තියෙන කුඩා බීජයක් උඩ ඉඳලා සැටලයිට් වලින් දකින්න පුළුවන් දේවල්. ඒ වගේම සෙත් ඇති හැම දෙයක්ම වලා යාදිසින් වියලි හැම දෙයක්ම සෙත් වියලි හැම දෙයක්ම ඉල්ලා ෆී කිතාබින් මුබීන් පැහැදිලිව ඔහුගේ පොතෙහි සටහන් නොවී නැත. අල්ලාගේ පොතේ ඉතාමත් පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. අහවල් තැන අහවල් බීජයක් තියෙනවා. අහවල් ඝන අඳුරේ අහවල් දෙයක් තියෙනවා කියලා හැම දෙයක්ම කියන හැම දෙයක්ම අල්ලා දැනගෙන සිටිනවා. අල්ලාගේ ඥානයට හොඳ උදාහරණයක් මේක. ඊට වැඩිය උදාහරණ හොයන්න ඕනේ නැහැ. එතරම් දුරට හොඳ උදාහරණයක් අල්ලා විසින් අපට ලබා දී තිබෙනවා. ඊට පස්සේ කියනවා බහුවල්ලරි යතවස්වාකුම් බිල්ලයි සාත්‍රියෙහි ඔබලා නිදා ගන්නා කල්හි ඔබගේ උනන්දු භාවය පහ කරන්නේ ඔහුමය. නින්දට යනවා නිදා ගන්නවා. කොහොමද නිදා ගන්නෙ? ඔයාට ඕනකම නිදා ගන්න පුළුවන්ද? නින්ද එන්න ඕනේ. කවුද කියන්නේ? මුදලාලිගෙන් සතපාට ගන්න පුළුවන්ද? නින්ද නිදි පෙති ගැද පුළුවන්නේ. දැන් නිදි පෙති ගත්තත් ඉන්දියාවේ කොහොමද? ඒක අල්ලාගේ වැඩ. අපේ උනන්දුව පහ කරලා බාගෙට මැරෙනවා අපි. සමහරු එහෙමම නිදා ගන්නවා. වැඩි හරියක්ම ආයෙ නැගිටිනවා උදේ. නේද? දැන් අපි අද උදේ නැගිට්ටා. දැන් රැට ගිහින් නිදා ගන්නවා. නිදා ගත්තට පස්සේ කිසි දෙයක් ගොඩේ ගෙදරට ඇවිල්ලා හොරු ඇවිල්ලා හොල්මන් කරලා යනවා. මේ කරපොත් ඇවිල්ල මෙහෙම උඩින් එහෙම යනවා. නයි පොළොන් ගියා. කිසි දෙයක් අපිට දන්නේ නැහැ. ඇහැරනොත් හොඳයි නැත්නම්? එතකොට නින්ද අවදි වීම කාගේ අතේද පවතින්නේ? ඒක දෙන්නේ කවුද? අවදි වෙන්නේ කොහොමද? දැන් සමහර වෙලට නින්ද ගියාට පස්සේ මේ දොරට ගිහිල්ලා තඩි බෑවත් ඇහෙන්නේ නැහැ. සදලින්දෙන් පසුවේ
අපේ විපක්ෂය වගේ සදනින්දෙන් පස්සේ. ඒ වුණාට ඒ නිින්ද අපිට ලබා දෙන්නේ සාත්‍රි කාලයේදී අල්ලා විතරයි.
වයාලමු මා ජරස්තුම් බින්නහාරි. දහවල් කාලයේහි ඔබලා සපයා ගන්නා දේවල් දැන ඔහු දන්නේය. තුම්ම යබාසුකුම් සීහි ලියුකුලා අජලුම් මුසම්මා.
ඔහු අවදි කරන්නේ, ඔබව අවදි කරන්නේ නැවත මොකද්ද? මොකටද ඔබට නියම කරන ලද කාලය පූර්ණ වනු පිණිසය. ඔබට නියම කරන ලද කාලය පූර්ණ වීම පිණිස ඔබ නැවත නැගිටවනු ලබන්නේය.
තුම්ම ඉලේ මර්ගියකුම්. ඊට පස්සේ කවදා හරි කෙලින්ම අවදි නොවන නින්දකට ගියාම ඒක කෙලින්ම අල්ලාහ් වෙතට යන නින්දක්.
තුම්ම යුනබ්බේකුම් බිමා කුන්තුම් තාමලූන්. එහෙ ගියාම ඔබලා කර කියාපු දේවල් පිළිබඳව ඔබට දැනගන්න පුළුවන්.
වහුවල් කවහිරු පෞක ඉබාදී. ඔහුමය තම වහලුම් කෙරෙහි තේජෝ බල පරාක්‍රමාන්විත තැනස්සා.
හොඳ සිංහලනේ.
සියලු බල පරාක්‍රම වලින් යුතු තැනස්සා ඒ අල්ලාහමයි.
වහුවල් කවහිරු පෞක ඉබාදී. හැම දෙයක් කෙරෙහිම වහලුන් කෙරෙහි තමන්ගේ නිර්මාණයන් කෙරෙහි
හැම බලයක්ම සතුව පවතින්නේ ඉදායක බලය සතු ජනාධිපතිවරයි. ඔහුගේ ඉරණම තීරණය කරනා වූ අල්ලා.
වහුවල් කවහිරු පෞක ඉබාදී.
හැම දේවල් කෙරෙහිම, හැම මිනිසුන් කෙරෙහිම, හැම නිර්මාණයක් කෙරෙහිම, හැම දෙයක් කෙරෙහිම
බල පරාක්‍රමයෙන් යුක්තනත.
වෛරුසුල අලෛකුම් හෆසා. ඔබට ඔබලාට ආරක්ෂකයන් හැටියට මලක්වරු සපයනවල්.
හත්තා ඉරාජා අහදකුමුල් මොවුත් තවපත්ව රුසුලුනා බහුම්ලා විපර්රිතූන්.
ඔබලාට කෙනෙකුට මරණය පැමිණියහොත් අපගේ දූතයෙන් ඔහුට මරණය සලස්සන තෙක් ඔහු අඩුපාඩුවක් නොකරනෝය. ඒ කියන්නේ ආරක්ෂාවට පැමිණෙන මලක්වරු අපට සහයෝගය දෙනවා.
සුම්ම රුද්දු ඉලා ඉලල්ලාහි මෞලාහුමුල් හක්. ඊට පස්සේ ඔවුන්ගේ සත්‍ය ස්වාමියා වූ අල්ලා වෙතට පැමිණෙනෝය. අලා ලහුල් හක්. අවසාන තීරණය, අවසාන විනිශ්චය අල්ලා සතු දෙයක් නොවේද?
අල්ලා සතු දෙයක් තමයි මේක.
ඔහු අස්රවුල් ෆාසිදී. ඔහු හැම දෙයක්ම ගණන්ගෙන බලන්නන් අතරින් ඉතා ශීඝ්‍රම පුද්ගලයා.
කුල් මන් නුනජ්ජීකුම් මින් ළුමාතිල් බාර්රි වල් බහස්
සදුහුනහු තදර්රුන් වකුසියා.
දැන් මේ උදාහරණයක් කියනවා. සමුද්‍රයේ, ඒ කියන්නේ මුහුදෙහි හෝ ගොඩබිමෙහි ඔබලා ගමන් කරමින් සිටින විට යම් කිසි විපතක් සිදු වුණොත්
අපිව මේකෙන් කවුරු හරි මුදවන්නේ නැද්ද? අපිට ආරක්ෂා කරන්නේ නැද්ද? මුහුද මැද තුළු සුළඟට අහුනොත් කෙනෙක්
සාමාන්‍යයෙන් ඔහු තුළ ඇති වෙනවනේ හැඟීමක්, දෙවෙනි කවුරු හරි මාව බේරා ගන්නද?
මට මෙහෙම බේරගත්තොත් මගේ ජීවිතය පවාපුද කරනවා,
මගේ සියලු සම්පත් සියල්ල, සේසත සියල්ල පුද කරනවා කියලා කෙනෙකු
විශ්වාස කරනවානේ.
එයා මේ අධිකම් කරගන්නවා.
මාව බේරගන්න කවුරුත් නැද්ද?
දෙවිනි මාව බේරගන්න කියලා.
එතකොට කවුද බේරගන්නේ?
එවැනි අවස්ථාවකදී මිනිසාව බේරගන්න පුළුවන් කාටද?
ඒක අල්ලාහට සමානයි.
මොකද්ද? අල්ලාහ සතුව තමයි සුලිසුලඟ තියෙන්නේ.
අල්ලාහ සතුව තමයි මුහුද තියෙන්නේ.
අල්ලාහ සතුව තමයි ඒ පුද්ගලයාගේ ජීවිතය තියෙන්නේ, ඉරම තියෙන්නේ.
අල්ලාහ සතුව තමයි හැම දෙයක්ම තියෙන්නේ.
තීරණය කරන්නේ අල්ලාහ.
ඔහුගේ කන්නලවට ඉදිරිපත් වී උපකාර කිරීමේ බලය ශක්තිය තියෙන්නේ අල්ලාහට පමණයි.